හොඳයි, ගෞරවනීය ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි සෙනසුරාදා නිසරණ වනයේ පවත්වන ධර්ම සාකච්ඡාවත් එක්කයි මුණ ගැහිලා තියෙන්නේ. මම හිතන්නේ අපිට ගිය සතියේ සාකච්ඡාව කරන්න බැරුණා උපසතේ හින්දා. අපි මේ වෙනකොට සංගීති සූත්‍රය මුල් කරගෙන තමයි සාකච්ඡාව කරගෙන යන්නේ. ඉතින් අපි ඊට කලින් සංගීති සූත්‍රයට එන්න කලින් සාමාන්‍යයෙන් යෝගාචර දිනචරියාව හෝ එහෙම නැත්නම් යෝගාශ්‍රමයේ කතිකාවත මතක් කරගන්නවා. ඉතින් අපි ගිය වාරේ මං හිතන්නේ කතිකාවත වෙන්නේ නැති මේ මං ආරාධනා කරනවා කතිකාවතේ හෝ දිනචරියාවේ හෝ අදර නියමිත කොටසක් ඉදිරිපත් කරන්න කියලා ධම්මසුබද්ද සාමණේර හන්සට.
අවසරයි සාමණේර.
හරි.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත පළවෙනි කොටස. ස්වාක්ඛාතම් බ්‍රහ්මචරියං සන්දිට්ඨික මකාලිකං යත් අමෝඝ පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තිය යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මහ ගාරියං තමේව සද්ධං බ්‍රූහේහි මාකාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් ගුණදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුයි. සද්ධෝ මහානාම ආරාධකෝ හෝති නො අසද්ධෝ යනාදීන් වදාළ පරිදි යථෝක්ත ගුණවිශේෂය ලබා ගැනීමට සද්ධා, සති, විරිය, සමාධි, පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතු. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුපට වීරය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිතදුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණනුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතු. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතු. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිෂ්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථය වැළහී යාමට හේතු පැනෙන හේයින්ද සමාන ගතිසිරිත් විරිත් ඇති පිරිසක් විය යුතු. ගිහි පැවිදි කාවිසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතු. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතු. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතු. නියම කල්‍යාණ අධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වෙන හේයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම්, පංචක බව, චාටු කථාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතු. ඒව මේව කෝ රාජකුමාර පංචිමානි පධානියංගානි. ඉද රාජකුමාර භික්ඛු සද්ධෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේ පාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති. නාදි සීතාය නාචුන්හාය මජ්ජිමාය පධානක්ඛමාය අසඨෝ හෝති අමායාවි යථා භූතං අත්තානං ආවිකතා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු. ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය ථාමවා දල්හ පරක්කමෝ අනික්කිත්ත ධුරෝ කුසලේසු ධම්මේසු. පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඉමානි කෝ රාජකුමාර පංච පදානියං ගාණි යන මජ්ඣිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතු. පබ්බාජෙන්තෝපි සෝධිත්වා පබ්බාජේතයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දස්සිල් ඇ සීලයක පිහිටුවා පණ්ඩුපලාසයකු වශයෙන් සුදුසු තැනක නවත්වා හිරණ බණදහම් හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතු. මහාන කිරීමට නුසුදුසු ප්‍රෞජ්ජා දෝහාදීන් හෝ පින්ගුණ නැති අනුවන සදහ නැති කුසීතකම් ආදී අභාගයකින් යුක්ත වූවන් පණ්ඩුපලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති භේද කුල භේද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමෙකු ඇසුරින් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හෙයින් කැපකරු කමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරින් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හෙයින් පරීක්ෂා කොට භාරගත යුතු. පිටතින් මෙහි අභ්‍යාසයේ ලැබීමට පැමිණෙන හිරණ උපසපන් දෙකොටස පිළිබඳවද මැනවින් කරුණු විචාරාම සුත්සු භාරකාරාදීන් නැති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධානානුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යතෛදම් භික්කවේ පාපමිත්තතායි වදාළහෙයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන්මින් බැහැරකොට සුද්ධා සුද්ධෙහි සංවාසං කප්පියව හෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසිවිඩක් නොලැබෙන පරිදි පංචසතික සංඝායනාවේදී තබා වදාළ සංඝ ඥත්‍ය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලයේද හොඳින් අසා බලා දැනගෙන කිකි වණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. වත්තං න පරිපූරෙන්තෝ න සීලං පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැනවගෙන අනතිමානීව අනලැස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනවගෙන දලදඩු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දැ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරය පරිදි ඒ දැයෙහි යෙදිය යුතු. නිද්ධාරාමතා භස්සාරාමතා ගණසංගනිකා රාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයිදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දශකතා වස්තුවලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. දිනක් පාසා දසධම්ම සූත්‍ර අනුමාන සූත්‍රාගත කරුණු හොඳින් නුගෙන නිතර මෙනෙහි කළ යුතු. පර්යාප්තියෙන් වෙන්ම ප්‍රතිපත්ති ප්‍රතිවේධ ශාසනද්වේ වඳවන හෙයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මය උද්ග්‍රහණය ධාරණයද කළ යුතු. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවන සේද කුලදූෂණාදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය.
හොඳයි, දැන් එතකොට අපි මතක් කරගත්තේ යෝගාශ්‍රමීය කතිකාවතේ මුල් කොටස. අපි එහෙමනම් අදට නියමිත සංගීත සූත්‍රයේ කොටසක් මතක් කරගමු.
ඔසේ සංස දීගණිකාය පාටික වගේ සංගීත සූත්‍රය තික නිපාතය 362 පිටුව. අත්ථිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්ම දක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතහිදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානු කම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ තයෝ ධම්මා. එවත්නි අරහතු සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගව ගැයිය යුතු. ඒ බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව්මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනක්ද යත්. තීනි අකුසල මූලානි ලෝභෝ අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං තීනි කුසල මූලානි අලෝභෝ කුසල මූලං අදෝසෝ කුසල මූලං අමෝහෝ කුසල මූලං තීනි දුච්චරිතානි කාය දුච්චරිතං වචී දුච්චරිතං මනෝ දුච්චරිතං තීනි සුචරිතානි කාය සුචරිතං වචී සුචරිතං මනෝ සුචරිතං තයෝ අකුසල විතක්කෝ කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝ තයෝ කුසල විතක්කෝ නිඛම්ම විතක්කෝ අභ්‍යාපාද විතක්කෝ අවිහිංසා විතක්කෝ තයෝ අකුසල සංකප්පෝ කාම සංකප්පෝ ව්‍යාපාද සංකප්පෝ විහිංසා සංකප්පෝ තයෝ කුසල සංකප්පෝ, නෙක්ඛම්ම සංකප්පෝ, අභ්‍යාපාද සංකප්පෝ, අවහිංසා සංකප්පෝ. තිස්සෝ අකුසල සංඥා, කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා. එක කරන් තියෙන සාස අකුසල සංඥා කරන්
තියෙන. ලොකුසනාසේ ගියේ පාර මතන්නේ සංඥා ගැන ටිකක් දුරට කතා කළා.
නෙක්ඛම්ම සංකප්ප සම්පැත්තෙන්
කතා කරේ. හොඳයි. ඉතින් එතකොට අපි මේ සංගීති සූත්‍රය හම්බ වෙනවා මේ දීඝනිකායේ අන්තිම කොටසේදී. එතකොට අපිට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක ධර්ම න්‍යායක් තියෙන. නැත්තම් එක කරුණක් අදාළ කොටස් මතක් කරගෙන යනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊළඟට දෙකක් තියෙන කොටස් මතක් කරගෙන යනවා. දැන් අපි ඒව පහු කළා. තුනක් තියෙන කොටස් සාකච්ඡා කරන කොටසට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි ක්‍රමානුකූලව තීනි අකුසල මූලානි, අකුසල මුල් මොනවද? ලෝභ අකුසල මූලය, ද්වේෂ අකුසල මූලය, මෝහ අකුසල මූලය ඔය පහු කරගෙන ඇවිල්ලා දැන් අපි සංකල්ප පැත්තට, නැත්තම් සංකප්ප, විතක්ක, සංඥා පැත්තට තමයි ඉතින් අපි පියමනමින් ඉන්නේ. මේක එතකොට ගියපාර ලොකුසානාසේ මතක් කරගත්තා කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා සම්බන්ධයෙන් යම් පමණක මතක් කිරීමක් කරා. ඒකම තමයි තව ටිකක් ඉස්සරහට ගෙනියන්න තියෙන්නේ. එතකොට ඒකේ කුසල පක්ෂයේ තියෙනවා නෙක්ඛම්ම සංඥා, අවිහිංසා සංඥා, අව්‍යාපාද සංඥා කියලා. ඉතින් එතකොට මේ සංඥා මට්ටම් ඇත්තටම සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා. මොකද සංඥාව ගැන හරි වැටහීමක් නැති වුණොත් අපි හුඟක් වෙලාවට භවනාවදී මුලා වෙන ස්වභාවයක් තියෙනවා. හුඟක් වෙලාවට භවනාව අපි තුමු භවනා පැත්තෙන් කතා කරනවා නම් අපි තුමු කෙනෙක් ආනාපාන සතියක් වඩනකොට ක්‍රමානුකූලව අපි තුමු හුස්ම රැල්ල ටික ටික නොපෙනී යාමක් නැත්තම් නොදැනී යාමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක ඒ වගේ සියුම් වේගන යනකොට, නොදැනී යනකොට, අතිසූක්ෂම ස්වභාවයට පත් වෙනකොට ඔය වගේ නානක් ප්‍රකාර සංඥාවන් මතුවෙන්න අවස්ථාව තියෙනවා. සංඥාවේ පැති හුඟක් පෙන්නනවා. ඒ කියන්නේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා මේ ආයතන පැත්තෙන් සංඥා හයක් වර්ග කරලා පෙන්නනවා. එතකොට ඔය පැති ගැන හිතලා බලනකොට ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් සංඥා නැතුව අපිට හඳුනා ගැනීමක් කරන්නත් බෑ. දැන් අපි මොකක් හරි දෙයක් දැක්කහම නැත්නම් මොකක් හරි කෙනෙක් දැක්කහම ඒ කෙනාගේ දේහි යම්කිසි නිමිති ගැනීමක්, යම්කිසි ලකුණු ගැනීමක් කරලා තමයි හඳුනාගන්නේ. සංඥානාති කියලා කියනවා හඳුනා ගන්න. ඒ හඳුනා ගන්න අපි ගාව යම්කිසි මේට කලින් තැම්පත් කරගත්තු යම් දත්ත ස්වභාවයක්, යම්කිසි තොරතුරු ගබඩාවක් තියෙනවා. ඒ තොරතුරුත් එක්ක මේ ලැබෙන දත්ත ටික සංසන්දනය කළා තමයි ඒක අතකින් හඳුනාගන්නේ. ඉතින් හුඟක් කාලවට ඔය සංඥා මට්ටමේදී මතු පිට රැඳෙන ස්වභාවයක් තියෙනවා. අපි ගැඹුරට යන්නේ නැහැ. හුඟක් කාලවට මතු පිටින් නිකන් අතගාලා වගේ තමයි හඳුනාගන්නේ. ඉතින් එතෙන්දී හුඟක් කාලවට අපි සෑහෙන්න ඒ කියන්නේ පැටලිලි වලට ලක් වෙනවා. මොකද අපි ඉන්ද්‍රයන්ට ගෝචර වෙන මේ කොටස් ටික විතරක් නැත්නම් ඉන්ද්‍රයන්ගේ තියෙන විෂය ශේෂ්ත්‍රයට පමණක් සුවිශේෂ කොටසක් විතරයි අපි හඳුනාගන්නේ. උදාහරණයක් වශයෙන් අපි ඇහෙන් දෙයක් බලනකොට ඒ ඇහෙන් හඳුනා ගන්න පුළුවන් ලකුණු ටික නැත්නම් ඒ ලකුණු ස්වභාවයන් අපේ සමලාවට මේ තියෙන ආලෝකයේ මත වෙනස් වෙනවා. ඊළඟට අපේ ඇහි තියෙන නිරෝගීතාවය ගැන දුර්වලතාවයන් මත වෙනස් වෙනවා. ඉතින් ඔය වගේ කටයුතු හුඟක් තියෙනවා මේ හඳුනා ගන්න ගියාම. ඊටත් එහා ගිහිල්ලා අපේ හිතේ තියෙන ෘචි අෘචුකම් මත, ඒ වෙලාවේ හිතේ පහළලා තිබිච්ච කෙලෙස් ස්වභාවයන් මතත් මේ හඳුනා ගැනීම වෙනස් වෙනවා. ඒ නිසා ඇතැම් වෙලාවට ඉතින් අපි වැරදි දෙයක් නිවැරදි කියලා හඳුනා ගන්නවා. නිවැරදි දෙයක් වැරදි කියලා හඳුනා ගන්නවා. ඉතින් පාට මාරු වෙලා, වයර් මාරු වෙලා හඳුනා ගන්නවා. ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට සංඥා විපල්ලාස ගැන ධර්ම විස්තර වෙනවා. අනිත්‍ය වූ ස්වභාවයත් තුළ අපි නිත්‍ය වූ විපල්ලාසයකට යනවා. ඊළඟට දුක්ඛ වූ ස්වභාවයත් තුළ අපි සැප වූ ස්වභාවයක් වශයෙන් හඳුනා ගන්නවා. ඊළඟට අනාත්ම වූ ස්වභාවයත් තුළ ආත්මීය ස්වභාවයක් තියෙනවා කියලා විපල්ලාසයක් වශයෙන් හඳුනා ගන්නවා. ඊළඟට අසුභ වූ දේවල් සුභයි කියලා හඳුනා ගන්නවා. ඉතින් මෙන්න මේ සංඥා විපල්ලාසයන් සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර වෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ අපි හඳුනා ගන්න දක්ෂ වෙන්න පුළුවන්. නැත්නම් අපි හඳුනා ගන්න අපිට හැකියාවන් තියෙන පුළුවන්. නමුත් මේ හඳුනා ගැනීම කතරම් දුරට නිවැරදි හඳුනා ගැනීමක්ද කියන එකේ ප්‍රශ්න තියෙනවා. අපිට ඇහැ කන නාසාදිය නිරෝගීව තිබුණත්, ආලෝකය ආදී අනිකුත් ඌමනා කරන පහසුකම් ටික සලස්සලා තිබුණත්, අපේ හිතේ තියෙන ස්වභාවය අනුව, හිතේ වෙලාවේ මැඩපවත් මේ පවත්වන කෙලෙස් ස්වභාවයන් අනුව, මෝහයේ ස්වභාවය අනුව අපේ හඳුනා ගැනීම එතකොට යම් උඩු යටිකුරු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ සංඥා විපල්ලාස මට්ටම ඇත්තටම එකතකින් බැලුවාම බොහොම අර මිරිඟුවක් වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අපි තියෙනවා කියලා හිතා ගන්නවා, පේනවා කියලා හිතා ගන්නවා, දෙයක් තියෙනවා කියලා හිතා ගන්නවා. නමුත් ඇත්ත වශයෙන්ම අපි දෙයක් කරගෙන ඉන්න ගතියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම දෙයක් එතන නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. නමුත් අපි අපේ තියෙන කෙලෙස් මට්ටම් හරහා, අපේ තියෙන සංස්කරණයන් හරහා අපි නැති දේවල් තියෙනවා කියලා දේවල් කරගන්නවා, දෙයක් කරගන්නවා. ඉතින් එතනම ලොකු මුලාවක් තියෙනවා. මෝහය සාමාන්‍යයෙන් අපිට අපේ හිතේ රාගයක් පහළ වීම, ද්වේෂයක් පහළ වීම හරිම ප්‍රකටයි. රාගයක් පහළ වුණාම රාගයක් පහළ වුණා කියලා තේරෙනවා. ද්වේෂයක් පහළ වුණාම කේන්ති ගියා කියලා, ඔන්න මේ තරහ ගියා කියලා තේරෙනවා. නමුත් මේ මෝහය කියන එක එහෙම ඒ තරම් ප්‍රකට නැහැ. ඉතින් මෝහය කියන එකේදී හුඟක් වෙලාවට අපි පැටලිච්ච ගතියක්, මුලා වෙච්ච ගතියක්, නැති දේවල් තියෙනවා කියලා හිතාගත්ත ගතියක් මඤ්ඤණා කරන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මේ මට්ටමේදී හරිම පැටලිලි සහගතයි. උදාහරණයක් වශයෙන් කියනවනම් අපි හිතමු මේ මාළුවෙක් වතුරේ ඉන්නකොට උගෙන් ඇහුවොත් වතුර මොන වගේද කියලා ඌට ඒක කියාගන්න තේරෙන්නේ නැහැ. මොකද ඌ වතුරෙමයි ඉපදිලා තියෙන්නේ, වතුරෙමයි සැරිසරන්නේ, මුළු ජීවිත කාලෙම ඌ වතුරෙමයි ඉන්නේ. ඉතින් අපි හිතමු මැඩියෙක් කොන්න එළියට ඇවිල්ලා මේ ගොඩ බිමයි වතුරයි දෙකම හඳුනගෙන දැන් මැඩියට වමනා වුණොත් එහෙම මේ මාළුවට කියලා දෙන්න මේ ගොඩ බිම කියලා ස්වභාවයක් තියෙනවා, මේකේ වතුර නැහැ, මේකේ හුස්ම ගන්න පුළුවන්, ඉරහඳ තාරකා තියෙනවා අර මේ කියලා මේ ගොඩ බිම තියෙන ස්වභාවය අර මාළුවට විස්තර කරලා දෙන්න ගියොත් හරිම අමාරුයි. මොකද මේ මාළුවා දන්න විශේෂේෂ්ත්‍රය තුළ ඇත්තටම මේ වතුරෙන් තොර ලෝකයක් ඌට නැහැ. ඉතින් ඒ නිසා අපිත් හුඟක් වෙලාවට ওই සංඥා මට්ටම් වල ඉන්නකොට හුඟක් වෙලාවට ඒ අපි දන්න සීමාවන් තුළ අපි ඉපදුණු දවසේ ඉඳන් අපි ගත කරන ඒ සංඥා මට්ටම් තුළම ඉන්න ගතියක් තියෙනවා. ඉතින් අපිට ඒකෙන් පරිබාහිරව හිතන්න හරි අමාරුයි. මේක නිකන් අර මේ මාළුවට එළියේ තියෙන ගොඩබිම තියෙන දේවල් දෙයක් කියලා දෙනවා වගේ තමයි. මොකද අපි ඉපදිලා ඉන්නේ, අපි ඇසුරු කරන්නේ මේ ඔක්කොම මේ සංඥා මට්ටම් වල තමයි. ඇහෙන් ගන්න සංඥා වලින්, කනෙන් ගන්න සංඥා වලින්, දිවෙන් ගන්න සංඥා වලින්, නාසයෙන් ගන්න සංඥා වලින්, ඊළඟට කයෙන් ගන්න සංඥා වලින්, ඊටත් එහා ගිහිලා මනසින්ම හදලා දෙන සංඥා වලින් තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් මේ සංඥා වලින් පරිබාහිරව වෙනත් මට්ටමක් කතා කරනවා කියන එක ඉතින් හරිම අමාරුයි, තේරෙන්නෙත් නැහැ. ඒ නිසා අපි ගත්ත යම්කිසි අරමුණක් සූක්ෂම වේගණ යනකොට, සියුම් වේගණ යනකොට ඒ අපි දන්නා මොකක් හරි සංඥා මට්ටමක් ඇවිල්ලා ආයෙත් අපිව මුලා කරලා ආයෙත් අපිව ඇදලා දාන ගතියක් තියෙනවා. ඒ නිසා භවනාවකදී අපි ආනාපාන සතියක් වඩනකොට නැත්නම් බිම්බීම හැකිනීම භවනාවක් වඩනකොට ඒකේ අරමුණ සියුම් වේගණ සූක්ෂම වේගණ යනකොට අන්න හිතට හොඳට පිහිටන්න බැරි ගතියක්, නිකන් අඩපණ වුණා වගේ ගතියක්, ඉන්න හිටින්න තැනක් නැති වුණා වගේ ගතියක් මතුවෙන්න පුළුවන්. එතකොට ආයිත් අර අපි ගාව දැනටමත් තැම්පත් වෙලා තියෙන මොනවා හරි සංඥා ගොඩක් එළියට ඇදලා දාන්න පුළුවන්. එළියට ඇදලා දැම්මහම ඒ මතු කරන සංඥාව අර අපි ගෙවිගෙන නැත්තම් බොහොම සියුම්ව බලාගෙන හිටිය ඒ අරමුණට වඩා බොහොම මේ ඕලාරිකයි, බොහොම රළුයි, බොහොම සිත්බඳනාසුලුයි. ඒ නිසා අපි අර සියුම් අරමුණ අතල්ලා දාලා නොදැනුවත්තුම වගේ අර හිතින් මතු කරලා දෙන සංඥාවට ඇලෙන ගතියක් තියෙනවා. ඒ නිසා හුඟක් කාලවට බොහෝ යෝගාවචරයන්ට ඔය රූප සංඥා හෝ සද්ද සංඥා මතු වෙන්න පුළුවන්. රූප සංඥා මතු වුණොත් ඔන්න අපි හිතමු බොහොම ශ්‍රද්ධාවන්ත චරිතයක් එහෙම ගත්තොත් අපිට යා බොහෝම ශ්‍රද්ධාවෙන් භාවනාවට වාඩි වෙනවා. වාඩි වෙලා භාවනාව කරගෙන යනවා, අරමුණත් සියුම් වේගෙන යනවා. අරමුණ සියුම් වේගෙන යනකොට දැන් අමාරුයි. දැන් දරන්න බෑ. ඒ මට්ටමේදී ඔන්න සමහරවිට මේ ශ්‍රද්ධාව මුල් කරගෙන යම් ඊට වඩා බොහොම ප්‍රබල අරමුණක්, මනබන්ධනීය අරමුණක්, හිත කාවදෙන අරමුණක් මතු කරලා දෙන්න පුළුවන් හිත විසින්ම, හිත තුලින්ම. අපි තුමු ඔන්න බුද්ධ රූපයක් මතු කරලා දෙනවා. ඔන්න රුවන් වැලිසෑය පෙන්නනවා. ජය ශ්‍රී මහා බෝධිය පෙන්නනවා. ඉතින් වගේ මොකක් හරි අර ශ්‍රද්ධාවන්ත මිනිසයාගේ හිත ඇදබැඳ ගන්නා යම් අරමුණක් ඉදිරිපත් වෙන්න පුළුවන්. එතකොට ඉතින් අපි අර සියුම් වේගන ආනාපානේ නොදැනුවත්වම අපිට අතහැරලා යනවා. අපි නිකං අර පේන බුද්ධ රූපය අන්න බොහොම හොඳයි සාදු කියලා ඉතින් අපි ඒක වැළඳ ගන්නවා. අර අරමුණේ කොයිතරම්නම් මේ එක පාරටම අපි නැවතත් අර සූක්ෂම භාවයකින් දැන් නැවතත් ඕලාරික මට්ටමකට පැන්නද කියන එක අපිට ඒලාදි තේරෙන්නේ නැහැ. අපි හිතනවා දැන් මේ අපේ භාවනාව හරි ගිය නිසා තමයි මේ සංඥාවක් ඇවිල්ලා තියෙන්නේ කියලා. නමුත් එතෙන්ද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සංඥාව කියන්නේ මරිචික උපමා සංඥා. සංඥා මහණෙනිය මිරිඟුවක් මෙතන මේ තියෙනවා කියලා පෙන්වුවට ඇත්ත වශයෙන්ම නැහැ. දැන් අපි අහලා තිනවා අර මුවා මේ වතුර තියෙනවා කියලා හිතාගෙන මිරිඟුවක් පස්සේ දුවනවා. නමුත් දුවන්න දුවන්න මේ මිරිඟුව ඈතට ඈතට යනවා, වතුර ඈතට ඈතට යනවා කියලා තමයි මුවා හිතන්නේ. අන්තිමට ඉතින් වෙහෙසටපත් වෙලා මරණයටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ වගේ ස්වභාවයක් අපිත් මේ දකින දේවල් තුළ, ඇහෙන දේවල් තුළ, ආග්‍රහණය කරන දේවල් තුළ, රස දැනෙන දේවල් තුළ, ස්පර්ශ කරන දේවල් තුළ, හිතට එන අරමුණු තුළ තියෙන්න පුළුවන්. ඒ නිසා හරිම ප්‍රඥාවන්ත වෙන්න වෙනවා. බොහෝම කල මේ අර මේ පරිස්සම් වෙන්න වෙනවා මේ සංඥා මට්ටම් හැන්ඩල් මේ එක කටයුතු කරනකොට. ඊටත් එහා ගිහිල්ලා සද්ද සංඥාත් වතු වෙන්න පුළුවන්. දැන් රූප සංඥා ඉතින් ඔය වගේ කාත් එක්ක හරි කතා කරාම ඉතින් පොඩ්ඩක් එහෙට මෙහෙට දාලා විසඳ ගන්න පුළුවන්. නමුත් සද්ද සංඥා හරහා මුලා වෙච්ච පිරිසුත් සෑහෙන්න ඉන්නවා. අරමුණ සියුම් වේගන යනකොට අපිට ඇහෙනවා නිකම් බොහොම මිහිරි සද්දයක්. මම මේ කතා කරන්නේ අර සාමාන්‍යයෙන් කතා කරන අර සවුන්ඩ් ඔෆ් සයිලන්ස් නෙමෙයි. නිහඬේ හඬ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඊට වඩා බොහොම මිහිරි සද්දයක්. අපි හිතුවෝ නිකන් දෙවි කෙනෙක් කතා කරනවා වගේ. නැත්තම් නිකන් කොහේ හරි මේ ඝණ්ඨානාදයක් ඇහෙනවා වගේ. නැත්තම් බොහොම ශාන්ත හඬකින් කවුරු හරි නිකන් මුමුණනවා වගේ. මොනවානාරි ඔය වගේ නිකන් අපේ හිත ඇද බැඳ ගන්න යම් කිසි දේවල් මතුවෙන්න පුළුවන්. එතකොට ඉතින් අපි වරද්ද ගත්තොත් එහෙම අපි හිතනවා මේ අපේ මැරිච්ච අම්මාවිල මොකක් හරි රහසක් කිව්වා, අපේ දෙවි කෙනෙක් ඇවිල්ලා මට මේ උදව් කරන්න රහසක් කිව්වා, මගේ ඉෂ්ට දේවතාව ඇවිල්ලා මොකක් හරි මට යහපතක් කරන්න ශාන්තියක් කරන්න මොකක් හරි කිව්වා, බ්‍රහ්මේක ඇවිල්ලා මොකක් හරි කිව්වා කියලා ඔන්න ඉතින් අපි පැටලව ගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ සංඥාවලට පැටලිච්ච ස්වභාවය හරිම දරුණුයි. මොකද අපි ඒකට තැනක් දීපු ගමන්, අපි ඒක වැළඳගත්ත ගමන්, ඒක හරි නිවැරදි කියලා ගත්ත ගමන් ඒක ඔඩු දුවන ස්වභාවයක් තියෙනවා. අපි එතනම කපලා දැම්මේ නැත්නම්, එතනම අර ලත්තන ලොප් කරේ නැත්නම් මේක වර්ධනය වෙනවා. මොකද අපි ඒක පෝෂණය කරන්න ගන්නවා. ඒ පෝෂණය කරන්න මේක තව වර්ධනය වෙනවා. වර්ධනය වුණාට පස්සේ දැන් ඉතින් අපි වාඩි වුණ ගමන් මොන්න ඊළඟට අරමුණ පොඩ්ඩක් සියුම් වෙච්ච ගමන් අන්න අරක ඇහෙන්න ගන්නවා. නැත්නම් අන්න අරක පේන්න ගන්නවා. මොකද දැන් අපේ මනස එතෙන්ට නිකන් ටියුන් වෙලා තියෙන්නේ. එතෙන්ට නිකන් හුරු වෙලා තියෙන්නේ. ඒ හරහා සම්පූර්ණයෙන්ම ඉතින් අර භාවනාව වෙනත් සම්පූර්ණයෙන්ම වැරදි මාර්ගයකට යොමු වෙනවා. ඊට පස්සේ තෙන් අපි ඒ ඇහෙන දේවල් ඔස්සේ යනවා, එහෙම නැත්නම් පෙනෙන දේවල් ඔස්සේ යනවා. ඉතින් හුඟක් වෙලාවට හිතේ සමාධිමත් භාවය සියුම් මේ වර්ධනය වෙනකොට ඊටාම සියුම් අරමුණු පවා බොහොම උද්දීපනීය වෙලා, බොහොම ප්‍රබල වෙලා දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා පුංචි වේදනාවක් වුණත් බොහොම ප්‍රබලව දැනෙනවා. ඊට බොහොම සියුම් සද්දයක් වුණත් බොහොම ප්‍රබලව දැනෙනවා. ඈත සුළුවට ලාවට දැනෙන සද්දයක් වුණත් මේ ළඟ තියෙන සද්දයක් වගේ බොහොම ප්‍රබලව දැනෙන්න පුළුවන්. ඒ තියෙන සමාධි ලක්ෂණයම අපිට නුහුරට හිරෙන්න පුළුවන් අපේ සංඥාවලට මුලා වෙනකොට. මොකද මේ සංඥාවත් අපේ සමාධිය හරහා උද්දීපනය කරලා දෙනවා, වර්ධනය කරලා දෙනවා. ඉතින් දන්නේම නැතුව මේ සංඥාව ඔන්න සමාධියත් හරහා තව වර්ධනය වෙනවා, තව බොහොම ප්‍රකට වෙනවා, තව බොහොම උද්දීපනය වෙනවා. දැන් හිත කැමති දේ පෙන්ලා දෙනවා. ඉතින් අපි කැමති වෙන්නේ මොකද්ද, බලාපොරොත්තු වෙන්නේ මොකද්ද, බලන්න ඕනේ කියලා, අහන්න ඕනේ කියලා භවනාවේදීත් ඔන්න ඒකම පෙන්ලත් දෙනවා. ඒකම අසලක් දෙනවා, ඒකමත් හඬක් වශයෙන් ඉදිරිපත් වෙනවා. ඉතින් අපි හිතනවා භාවනාව හරි ගියා කියලා. අපි හිතන්නේ ඔන්න දැන් වාඩි වුණා, මට දැන් අහවල් කෙනාගේ සද්දය අහන්න හම්බෙයි, අහවල් කෙනා ඇවිල්ලා මට මන්තරයක් කියයි, අහවල් කෙනා ඇවිල්ලා මට රහසක් කියයි කියලා ඔන්න වාඩි වෙනවා. ඉතින් මොකක් හෝ ඒ වගේම දෙයක්, ඊට සමාන දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි හිතනවා භාවනාව හරි ගියා කියලා. හැබැයි සම්පූර්ණයෙන්ම පිටපොට යාමක් තියෙන, සම්පූර්ණයෙන්ම වරද්දා ගැනීමක් තියෙන. ඒ නිසා හරිම පරිස්සම් යුතු තැනක් තමයි මේ සංඥා මට්ටම් වලදී අපි කොහොමද මුලා වෙන්නේ නැතුව අපි ඒ පෙන්නන බොහොම විචිත්‍ර අරමුණ අතහැරලා දාලා අපිට පුළුවන් ද මේ නැවතත් ඊටාම සරලව, ඊටාම සියුම්ව දැනෙන මේ දැනීමකට, කායික දැනීමකට, නැත්නම් වේදනාවකට වගේ දෙයකට හිත දාන්න පුළුවන් ද? ඉතින් ඒක හරිම මාරි. මොකද අර පෙන්නන සංඥාවේ තියෙන ආකර්ෂණීය ගතිය කිසිසේත්ම මේ අපි ගත්ත කමඨහනේ නැහැ. කමඨහනේ තියෙන හරිම ඕලා මේ ඒකාකාරී ගතිය. අරමුණ දැන් ගෙවි යන මට්ටමක තියෙන්නේ. අරමුණ බොහොම සියුම් වෙච්ච මට්ටමක තියෙන්නේ. ඉතින් ඒ බඳු අරමුණක් නැවත අරමුණක් වෙත නැවත හිත හරවනවා කියන එක අර ඊටාම ප්‍රණීත, ඊටාම ලස්සන මනබන්ධනීය සංඥාව අතහැරලා දාලා මේ හරිම ඒකාකාරී කම්මැලි දනවන, කම්මැලි කරවන සුළු අපේ ඒ නිවැරදි අරමුණට හිත හරවනවා කියන එක හරිම මාරයි. ඒ නිසා එතෙන්දි තමයි ඇත්තටම අපිට බුද්ධිමත් තීරණයක් ගන්න වෙන්නේ. අපි මේ පෙන්නන සංඥා නැත්තම් ඇහෙන සද්ද සංඥා කොයිතරම් ආකර්ෂණීය වුණත් ඒ ඔස්සේ යන්නේ නැතුව අපිට පුළුවන් ද මේ අර ගත්ත කමටහන නැවතත් අපේ නිජ භූමියක වශයෙන්, නැත්තම් අපේ තියෙන පිහිට වශයෙන් අපිට හඳුන ගන්න. එතෙන්දි තමයි අපිට යෝනිසෝ මනසිකාරයක් අවශ්‍ය වෙන්නේ. එතෙන්දි තමයි කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් උපදෙසක් අවශ්‍ය වෙන්නේ. එතින් තමයි අපිට නිවැරදි තීරණයක් ගන්න අවශ්‍ය වෙන්නේ. අපි නැත්තම් වෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ හිත කියන පළියට අපි ඒ දර්ශනීය දේ ඔස්සේ ඇදිලා බැඳිලා යන ගතියක් තියෙනවා. ඉතින් ඔතන ඉතින් ඇත්තටම හුඟක් කාලවලට සංඥාවල පැටලෙන්න පුළුවන් තැනක්. ඉතින් හුඟක් කාලවලට දැන් එදත් අර ලොක්සානාසෙත් මතක් කරා මේ ප්‍රපංච දක්වා වර්ධනය වෙන්නේ මෙන්න මේ සංඥාවකින් පටන් අරගෙන. සංඥාවක් තමයි ඉතාම සියුම්ම හිතේ මතුවීමක් සිද්ධ වෙන්නේ. නමුත් අපි ඒක දෙයක් කරගන්නවා. අපි ඒක ඔන්න කෙනෙක් කරගන්නවා. අපි ඒක පුජ්‍යලයක් කරගන්නවා. අපි හිතමු පුංචි සංඥාවක් ආව ඔන්න ගෙදර ඉන්න අම්මා ගැන, ගෙදර ඉන්න දරුවෙක් ගැන. දැන් අපිට මේකයිලා සංඥාවක් නෙමෙයි. අපි මොකද කරන්නේ? ආ මේ දරුවා කියලා අන්න අපි ඒකට පණ දෙනවා. ඒක අපි සම්පූර්ණයෙන්ම දෙයක් කරගන්නවා. මේ ආවේ සංඥාවක් හුදු සමහර විට නිකන් ධම්ම සංඥාවක් කියන්න පුළුවන්. මොකද මනසින්මයි මතුනේ. මේක මනසින්ම හදපු රූපාරම්මණයක්. නැත්නම් මනසින්ම හදපු ධම්ම සංඥාවක්. නමුත් අපි ඒක දෙයක් කරගන්නවා අන්න මෝහය මුල් කරගෙන. තවත් පැත්තකින් විස්තර කරනවා නම් අර විඥාන තිරයේ නාම රූප මේ ප්‍රතිබිම්බයක් වැටුණා. දැන් අපි මොකද කරන්නේ? ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බයේ වශයෙන් හඳුනගන්නේ නැතුව ප්‍රතිබිම්බයට පණ දෙනවා. ප්‍රතිබිම්බය කෙනෙක් කරනවා. ප්‍රතිබිම්බය දරුවෙක් කරනවා. ප්‍රතිබිම්බය අම්මා තාත්තා කරනවා. ප්‍රතිබිම්බය ගුරුවරයෙක් කරනවා. ප්‍රතිබිම්බය සතුරෙක් කරනවා. ප්‍රතිබිම්බය මිතුරෙක් කරනවා. කළා දැන් මොන ප්‍රතිබිම්බයට පණේනවා. දැන් අන්න ප්‍රතිබිම්බයට පණාවට පස්සේ දැන් ප්‍රතිබිම්බය තව වර්ධනය වෙනවා. දැන් ප්‍රතිබිම්බය එක එක විදිහට හැසිරෙනවා. දැන් මේ අපිමයි හසුරවන්නේ. අපිම තමයි පණ දීලා දැන් එයා නටනවා, එයා ගයනවා, එයා ඉතින් අපිට අපේ රාගේ පැත්තේ අරමුණක් නම් රාගේ වැඩෙන විදිහටම එයා දැන් නටනවා. එයා දැන් රඟපානවා. ඔන්න අපි රාගේ උත්සන්න වෙනවා. එහෙම නැත්නම් ද්වේෂ පැත්තකින් ආව සංඥාවක් නම් අපි ඒකට පණ දෙනකොට, අපි ඒකට පෝර දානකොට අන්න අපේ තව තව ද්වේෂය වර්ධනය වෙනවා. එයා තව තව නටනවා. අපිව තව තව ද්වේෂ බරිත වෙනවා. පටිඝ නිමිත්තක් ආවහම බුදුරජාණන් වහන්සේ කියන මේ පටිඝ නිමිත්තම තමයි ආහාරය බවට පත් වෙන්නේ ද්වේෂයට. අපි ඒකට අහුවෙන්න අපි ඒකට උල්පන්දම් දෙන්න දන්නේම නැතුවන්න ද්වේෂය වර්ධනය වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ සංඥාවල එතන යම්සි කෙනෙකුට හොඳට මේ සංඥාව හඳුනගන්න පුළුවන් නම් ඒ සූක්ෂම මට්ටමේදීම මතුවෙන මට්ටමේදීම සංඥාවන් හඳුනගෙන මේක මේ රූප සංඥාවක්, මේක මේ ශබ්ද සංඥාවක් කියලා අපිට ඒ දෙක හරි අඩුතරමින් මේ වෙන් කර දැනගන්න පුළුවන් නම් එතෙන්දී අහුවෙන්න නැතුව ඉන්න පුළුවන් නම් වැඩිදුර යන්නේ නැහැ. එහෙමනම් අපිට ගොඩින්ම බේර ගන්න පුළුවන්. හැබැයි එතනින් අපි ගොඩින් බේර ගන්න නැතුව මේක ඔස්සේ විතර්ක කරන්න ගියොත් ඔන්න කාම විතර්ක පැත්තට යන්න පුළුවන්. දැන් අපි අද කතා කරන ඔය කාම සංඥා මට්ටමට, කාම සංකප්ප මට්ටමට, කාම විතර්ක මට්ටමට ඔන්න ඊළාට යනවා. හැබැයි මුල්ුණේ අර බොහොම සියුම් සංඥාවක් වෙන්න පුළුවන්. අර මදුපිණ්ඩික සූත්‍රයේ තියෙනවා අර චක්කුංච පටිච්ච රූපේ ජීවපජ්ජති තක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදෙත තන් සංජානාති. දැන් ඔතෙන්ට වෙනකන් හුඟක් කාලවට නිකන් හේතුඵල ධමයක් වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ඇහත් රූපයක් නිසා ඔන්න චක්කු විඥානයක් දැනීමක් හටගත්තා. දැන් මේ ඔක්කොම තුනේ එක්වයාම ස්පර්ශයයි කියලා කියනවා. ඊළාට මේ ස්පර්ශය නිසා ඔන්න වේදනාවක් විඳීමක් දැනි මේ සිද්ධ වෙනවා. ඒ යමක් විඳීදය දැනගන්නවා. යං වේදෙත තන් සංජානාති. යං සංජානාති තන් විතක්කේති. අන්න එතනින් තමයි අපේ කතාව පටන් ගන්නෙ. ඔන්න අපි අත දානවා. ආවේ සංඥා මොකක්ද? අන්න එතනට අපි විතර්කයක් දානවා. එතනට සිතුවිල්ලක් දානවා. මෙන්න අහවලා කරගන්නවා. කෙනෙක් කරගන්නවා. පුජ්‍යලේ කරගන්නවා. සංඥාවට පණ දෙනවා. සංඥාවට පණ දුන්නාට පස්සේ ඉතින් මිනිහා අතේ වැඩේ ගන්නවා අතට. අන්තිමට යං විතක්කේති තන් පපංචේති වෙනවා. අන්න ප්‍රපංච දක්වා වර්ධනය වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක හරිම විෂම චක්‍රයක්. මොකද අපි හරි අසරණයි මුලදී වැඩේ සිද්ධ වෙන්නේ නිකන් හේතුඵල ධමයක් වශයෙන්. අර කටුගුණ සානාසේ බොහොම ලස්සනට ඔයක අර පියවර තුනකින් විස්තර කරනවා. මුලදී තියෙන නිකන් මේ වෙන දෙයක්, සිදු වෙන දෙයක්. හේතුඵල ධමයක් එතන තියෙන. ඒක මම කරන දෙයක් නෙමෙයි, කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් කරන දෙයක් නෙමෙයි. ඇහැට රූපයක් හම්බුණා, ඕන චක්කු විඥානයක් පහළ වුණා. ඉතින් මේ තුනම එක ළඟ යනකොට ඔන්න ස්පර්ශයක් සිද්ධ වුණා කියලා කියනවා. ඒක නිසා ඔන්න වේදනාවකුත් හටගත්තා. දැන් ඔය මට්ටම ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ කාටත් සිද්ධ වෙනවා. ඒක රහතන් වහන්සේටත් සිද්ධ වෙනවා, බුදුරජාණන් වහන්සේටත් සිද්ධ වෙනවා. නමුත් අපි පුතග්ජන මට්ටමට අපි මොකද කරන්නේ? ඕකට දානවා දෙයක්. යං වේදිත සංජානාති යං සංජානාති තං විතක්කේති කියලා මේ හඳුනා ගැනීම මට්ටමේ නතර වෙන්නේ නැතුව, දිත්තේ දිට්ටමත්තම් කරන්නේ නැතුව, සුතේ සුතමත්තම් කරන්නේ නැතුව, මුතේ මුතමත්තම් කරන්නේ නැතුව, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් කරන්නේ නැතුව අපි මොකද කරන්නේ? මේක සම්පූර්ණයෙන් පටලව ගන්නවා. දැකපු දේ මත අපි කතාවක් ගොඩනගනවා. දැකපු මේ දේ අපි සංස්කරණය කරනවා. ඒකට අඩු වැඩිය දානවා, ලුණු මිරිස් දානවා. ඊළඟට අහපු දේ මත අපි යමක් ගොඩනගනවා. ඒ මත විතර්ක කරනවා, ඒ මත සිතුවිලි හිතනවා. ඉතින් ඔය ඔස්සේ අපි විතර්ක කළා. අන්න කාම සංඥා ඔස්සේ, කාම විතර්ක ඔස්සේ අන්න දැන් වර්ධනය වෙන්න ගන්නවා. ඉතින් ඒ වගේමයි දැන් එක්කෝ විහිංසා විතර්ක ඔස්සේ වර්ධනය වෙනවා. එක්කෝ ඉතින් මේ ව්‍යාපාද විතර්ක ඔස්සේ වර්ධනය වෙනවා. ඒතර සම්පූර්ණ මෙතර සංඥාවෙන් පටන් ගත්ත තැන අපිට මතකත් නැහැ. ටික 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 එහාට එහාට කතාව යනකොට මේ අපි උන් හිටි දැන් මතක නැහැ. කොහෙන්ද මේක ආවේ කියලාවත් මතක නැහැ. අන්න එතන තමයි අර සූත්‍රයේ ඉන්නේ පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ. කෙලින්ම අර හිතන්න පටන් ගත්ත මනුස්සයව මැඩපවත් වෙනවා. යා නිකන් දැන් වහලෙබ් බවට පත් වෙනවා. ඒ නිසා එකතකින් හරිම විචිත්‍රයි මේ සිද්ධිය. හැබැයි සිද්ධ වෙන හානිය නම් මහාම ප්‍රබලයි. මොකද අපි හිතනවා මේක මේ අපි හිත හිතා හිටියා ඒකේ ලොකු දෙයක් නැහැ කියලා. නමුත් ඔය සූත්‍රවල එනවා මේ අඟුතර නිකායේ එහෙම කර්මය සකස් වෙන දේවල් සම්බන්ධයෙන් මොකක් හරි අපි අතීතය සම්බන්ධ කරගෙන යම්කිසි මේ චන්දරාගයෙන් බැඳෙන මොකක් හරි ඒ වගේ ඇලිච්ච මොකක් හරි දෙයක් හිත හිතා ඉඳද්දි කර්ම සකස් වෙනවා කියනවා. වර්තමාන අරමුණක් අල්ලගෙන අපි චන්දරාගෙන් බැඳිලා ඒකම බැඳිලා මොනා හරි ඒකම අපි කෙනෙක් වෙලා පුජ්‍යලයක් වෙලා දෙයක් කරගෙන අපි හිතනවා නම් කර්ම සකස් වෙනවා කියනවා. ඒ වගේම අනාගතය සම්බන්ධයෙන් මෙන්න මෙහිම වේවි අරම වේවි මෙහිම කෙනෙක් මට අහලා ලැබේවි මෙහිම දෙයක් මට වේවි මෙන්න මේ අත්දැකීම් මට ලැබේවි කියලා මොනා හරි අපි මනස්කල්පිතව හෝ අපේ මනසේ අපේ බැඳීමක් ඇලීමක් චන්දරාගයක් මතුවෙනවා නම් ඒතරත් කර්ම සකස් වෙනවා කියනවා. බැලුවාම මේ හිතීම හරහා සෑහෙන්න විපතක් තමයි සිද්ධ වෙන්නේ බැලුවාම. ඒ නිසා අපි හිතනවා මේ කය හරහා වචනය හරහා තමයි ලොකුම ප්‍රබලම ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. නමුත් ඊට එහා ගෙහිලා හිතීම හරහා පුදුමාකාර පැටලි ගොඩක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සංඥා මට්ටම් ඇත්තම සිද්ධ වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ හුඟක් වෙලාවට හිතේ. එතකොට කාම සංඥාවන්, ව්‍යාපාද සංඥාවන්, විහිංසා සංඥාවන් පහළ වෙන්නේ එතකොට හිතේ. එතකොට මේ හිතේ පහළ වෙන මේ සංඥාවන් අපි දේවල් කරගන්නා තාක් අපි මේ දේවල් දෙයක් කරගන්නා තාක් මේවට අපි පණ දෙන තාක් අපි පැටලෙනවා. ඉතින් ඒකයි සාමාන්‍යයෙන් කියන්නේ අර පැටලෙන තාක් ඉතින් අපි සංසාරෙම තමයි. අපි මේවා දේවල් කරගෙන මේවට දැන් ඒ කියන්නේ මුලදී තිබුණ නැහැ චේතනාවේ මැදිහත් වීම පස්සේද චේතනාවක් මේකට එනවා මේක දෙයක් කරගන්නවා අපි ක්‍රියාත්මක වෙනවා අර කරමු කියනවා මේක කරමු කියනවා අරයට ගහමු කියනවා මෙයාට ප්‍රේම කරමු කියනවා ඉතින් ඔන්න ඔය ඔස්සේ ගිහිලා ඉතින් ලොකු කතන්දර ගොඩනගා ගන්නවා. ඉතින් ඒ නිසා මේ ඉතින් එකතකින් හරි සම්බන්ධයක් තියෙනවා. මේක අර සංස්කරණයේ මූලික මට්ටම් වලදී කර්ම රැස්වීමක් නැහැ. නමුත් සංස්කරණයේ යම් අවස්ථාවක චේතනාවක් මේකට එකතු වෙලා කෙනෙක් පුජ්‍යලයක් දෙයක් බවට මේ සංඥාවන් පත් කරගෙන මේවට පණ දුන්නට පස්සේ අන්න චේතනාව මැදිහත් වුණාට පස්සේ ඒ අභිසංස්කරණය වුණාට පස්සේ අන්න කර්ම රැස් වෙනවා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම සිද්ධ වෙනවා. ඔන්න ඉතින් කර්ම ගෙවන්න සිද්ධ වෙනවා ඊළඟට ඉතින්. සම්පූර්ණ විෂම චක්‍රයක් තියෙනවා. ඉතින් මුලදී අසරණයි නැත්නම් මුලදී යන්නේ තනිකර හේතුඵල දහමක්. ඒකේ අපි අපේ තියෙන පරණ පුරුද්දට අපි අත දානවා. අත දැම්මට පස්සේ අපි අහු වෙනවා. අහු වුණාට පස්සේ ඉතින් ගැලවීමක් නැහැ. ඊට පස්සේ ඉතින් හරිම අමාරුයි ප්‍රපංචයක් ඔස්සේ කතන්දරයක් ඔස්සේ දැන් ඒකේ වහලෙබ් බවට පත් වුණාට පස්සේ තමයි ඔන්න දැන් ඇහැරෙන්නේ. දැන් මේ බැලුවාම දැන් හිත නවත්ත ගන්න බෑ. හිතනවා 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 හිත හීලෑ නැහැ. හරිම මුරණ්ඩි. මොකද්ද තියෙන්නේ? හිත හීලෑ නැහැ. හරිම මුරණ්ඩි. කැමැති කැමැති තැන ඇවිදිනවා. නේද? එහෙම තමයි වෙන්නේ. ඊට පස්සේ ඉතින් හරිම අමාරුයි දැන් තමන්ගේ හිත කියලා හිතාගෙන හිටියට හිත හිතන්නේ මට ඕන දේ නෙමෙයි. හිත හිතන්නේ එයාට ඕන දේ. අපි දැන් ඒ හිතේ වහලෙබ් බවට පත් වෙලා දැන් හිත අපිට තේරෙනවා දැන් මේ අක්ෂය මෙහෙම හිතන්න ගිහිල්ලා මමයි අමාරු වෙටෙන්නේ කියලා තේරුණාට හිත නවත්තන්නේ නැහැ. හිත ඉතින් අර පුරුද්දට හිතනවා. ඉතින් ඔය ප්‍රශ්නේ තමයි වෙන්නේ. ඉතින් ඒක තමයි අර මට්ටම් කීපකින් පෙන්නන්නේ. පටන් ගන්න සංඥා විපල්ලාස මට්ටමකින්. නමුත් හිතන්න ගියාට පස්සේ ඔක චිත්ත විපල්ලාස මට්ටමක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දන්නේම නැතුව අපි හිත නිකන් ප්‍රෝග්‍රෑම් වෙනවා. හිත එතන නිකන් කන්ඩිෂන් වෙනවා. හිත එතනට සකස් වීමක් වෙනවා. හිත දැන් අර අපේ ඒ චින්තන රටා ඔස්සේම තමයි යන්නේ දැන්. සංඥාවෙන් පටන් ගත්තා ඒකම නිකන් පටලව ගත්තා. ඉන් එහාට පස්සේ සිතුවිලි රටාවත් පැටලෙන්න ගන්නවා. දැන් හිතන්නේ මේ රටාවෙන්. ඒ පැත්තටමයි නිකන් සිතුවිලි ධාරාව යොමු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අන්න දිට්ටි පැත්තට ගියාට නම් පස්සේ නම් ඉතින් ගලවන්නම් බෑ. ඒකම නිකන් දෘෂ්ටිගත වෙලා. බොහෝම ප්‍රබල විදිහට ග්‍රහණය කරගෙන ඒ මට්ටමේදී ගැළවීමක් ඇත්තෙම තරමට හිර වෙන ගතියක් ඒ ඔස්සේම හිතන ගතියක් මම ගත්ත තීරණයම නිවැරදි අනිත් සියල්ලම බොරු කියන ගතියක් අනිත් සියල්ලම වැරදි කියන මට්ටමට අපි ඔලමල වෙන ස්වභාවයක් අපේ හිත තත්ත්වගත වෙන ස්වභාවයක් නිකන් හිර වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. දරදඬු වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ හිතේ මේ සිද්ධ වෙන සංඥාව හරහා සිද්ධ වෙන මේ විපත්‍ය ගැලවෙන්න උත්සාහ කිරීම තමයි එකතකින් ටික ටික අපි භවනාවකදී කරගන්න සිද්ධ වෙන්නේ. අපි අරමුණක් පාවිච්චි කරනවා. ඒ අරමුණ හැබැයි ඒ තරම්ම අපි මුලා කරන අරමුණක් නෙමෙයි. බොහොම උදාසීන අරමුණක්. විපත් දනවන අරමුණු වෙනුවට අපි බොහොම සාමාන්‍ය උපේක්ෂා සහගත අරමුණක් අරගෙන ඒ අරමුණ ගෙවිල යන හැටි, ඒ අරමුණේ විපරිණාමය බලාගෙන යනකොට අන්න ඒ අරමුණේ ගෙවි යන මට්ටම් වලදී අපි දැනගන්න ඕනේ, අපි දක්ෂ වෙන්න ඕනේ වෙනත් අරමුණක් හඳුන්වා නොදී ඉන්න. දැන් මේ අරමුණ ගත්තෙත් මේ හිතේ තියෙන මේ වංචක ස්වභාවයන්, මේ හිතේ තියෙන ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම සඳහා. නමුත් මේ ගත්ත අරමුණ ෂය වේගණ යනකොට, මේ ගත්ත අරමුණ සියුම් වේගණ යනකොට අපි අලුත් අරමුණක් හඳුන්ලා දෙනවා නම්, අපි නොදැනුවත්ව හෝ අපි ඒකත් තව ග්‍රහණය කරනවා නම් අන්න අපි කවදාවත් ඉවරන භවනාවක් නෙමෙයි. ඉතින් යම් අවස්ථාවන් වලදී එතකොට භවනාවදී මුලදී ඉතින් එකපාරට මේක කරන්න බෑ. ඉතින් අරමුණු කීපයක් ඉතින් ගන්න වෙනවා. එක අරමුණක් ගෙවිගෙන යනකොට තව අරමුණට ගන්න වෙනවා. නමුත් යම් අවස්ථාවන් මතුවෙනවා ඊළඟ අරමුණකට නොගිහින් මතුවෙන අරමුණක් ග්‍රහණය කරන්නේ නැතුව මේ ගෙවි යන අරමුණේම ඉන්න පුළුවන්ද? ගෙවි යන අරමුණේම ගෙවි යාම දකින්න පුළුවන්ද? වෙන එකක්වත් අරමුණු සිලෙක්ට් කරන්නේ නැතුව, වෙන එකක්වත් අරමුණු වලට යන්නේ නැතුව. ඉතින් එතෙන්දී හරිම මේ පෞරුෂයක් තියෙන්නත් ඕනේ, එහෙම නැත්නම් අපි බුද්ධිමත් වෙන්නත් ඕනේ. මේ අරමුණු වල කොයිතරම් ආකර්ෂණීය ගතියක් තියුණත් ඒකට බැඳෙන්නේ නැතුව ඉන්නත් ඕනේ. ඉතින් අහු වෙමි තමයි යන්නේ. ඉතින් මුලදී ආයෙ ගිහිලා අල්ලනවා, ආයෙ ගිහිලා වැටෙනවා, ඊට පස්සේ ඉතින් ආයෙ ගොඩ එනවා. ආයෙත් ඔන්න ආයෙ අත්දැකීමම ලබනවා. එතකොට මේ වගේ අර වැටි වැරදි වැරදි තමයි අන්දම් පොඩ්ඩ මේ සංඥාවන් වලට අහු නොවි ඉන්න ගතියක් ඇත්තරම තියෙන්නේ. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට මේ සංඥා හිතෙන්ම හදලා දෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ හිතෙන් හදලා දෙන්නේ අපේ රුචි අරුචිකම් අනුව. අපේ තියෙනවා යම්කිසි අනුසේ ස්වභාවයන්. සංඥා අනුසයක් කියලා කියනවා, සංඥා අනුසෙන්ති කියලා. ඒ කියන්නේ අපි ගන්න සංඥාවල අපි මොනවා හරි අපිටම නිකන් හිත ගිය දේවල් තියෙනවනම් අපි ඒකින් කොටසක් අපේ හිතේ තැම්පත් කරගන්නවා. නොදැනුවත්වම හරි වෙන්න පුළුවන්. අපි අකමැති දේවල් තියෙනවනම් ඒවා අපේ හිතෙන් ලිස්සලා යනවා. නමුත් අපි කැමති කොටසක් ඔන්න නිකන් අපි සේප්පේ දාගත්තා වගේ කොටසක් තැම්පත් කරගත්තා. ආයෙන්න රූප සංඥා ටිකක් එනවා, ඒකනුත් කොටසක් අපි කැමති ටික ඔන්න තැම්පත් වෙනවා. ශබ්ද සංඥා ටිකක් එනවා, ඒකත් කැමති ටික තැම්පත් වෙනවා. ඉතින් මේ වගේ අර අපේ සංඥා මට්ටම් වලින් අපි ටික ටික නියම් පොඩ්ඩක් පොඩ්ඩක් එකතු කරගන්න ගතියක්, සාම්පල් ගන්න ගතියක් වගේ එකතු කරගන්න ගතියක් තියෙනවා. ඔන්න ඔය ටික අනුසය බවට පත් වෙනවා. ඉතින් අපි ඒව මත තමයි ඊළඟට වැඩ කරන්නේ. ඒව මත තමයි උඩපයින්නේ. ඒව ඔස්සේ තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒවට නිකන් නැඹුරු වෙලා, ඒවට බයස් වෙලා, ඒවටම යම්කිසි මේ නැමියාවක් ඇති කරගෙන තමයි අපි කටයුතු කරන්නේ. අපි හිතමු අපි කැමති ඔන්න රතු පාටට කැමති. ඉතින් අපි හොයන්නෙම රතු පාට. ඇඳුමක් ගන්න ගියත් රතු පාට හොයනවා, ඊළාට කෑමක් බලන්න ගියත්, කෑමක් කන්න ගියත් රතු පාට හොයනවා, කෙනෙක් පුංජලයක් ගැන ඇසුරු කරන්න ගියත් එයාගේ නිකන් ඒ වර්ණයට හිත යන ගතියක් තියෙනවා. හැම තැනම ඉතින් අපේ හිත තත්ත්වගත වෙලා තියෙනවා අන්නේ සංඥා අනුසයක් වශයෙන් අන්නේ රතු පාටට. නැත්නම් අපේ හිතේ තියෙනවා යම්කිසි හැඩයක්. මෙන්න මේ හැඩයට තමයි මම කැමති. මෙන්න මේ හැඩහුරුකම් තියෙනවනේ. ඉතින් මේ හැඩහුරුකම් තියෙන යම්කිසි කෙනෙක් ඉන්නවද? ඉතින් නොදැනුවත්වම මගේ හිත බැඳෙනවා මේ පැත්තට. අන්න අර අපේ හිත නිකන් තත්ත්වගත වෙලා සංඥා අනුසයක් බවට පත් වෙලා, ඉතින් මෙන්න මේ සංඥා අනුසය ගලව ගන්නවා කියන එක ලේසි නෑ. ඉතින් මේ පුදුම එකාතකින් බලවම හරිම සූක්ෂම පැටලිල්ලක තමයි අපි ඉන්නේ. මොකද අපි නොදැනුවත්වම අපේ චර්යාව තීරණය වෙලා අපි නිකන් ප්‍රොබෝලා වගේ අපි ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන මේ වෙනකොට. දේවල් ටිකක් ආවහම අපි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක නම් ඔල්රෙඩි මේ දැනටමත් මේක මේ ඩිසයිඩ් කරලා තියෙන. දැනටමත් මේක තීරණය වෙලා තියෙන. ඉතින් අපි ඩෝන් ගාලා ඒ පැත්තටම යනවා. 10 දිනෙන් ගත්තාම අරමුණු 10ක් දුන්නොත් අපි තුන 10ක් සිලෙක්ට් කරන්නේ. 10ක් තමයි යා තීරණය කරන්නේ. එක එක්කෙනා තෝරගන්නේ. මොකද මේ 10 දෙනාගේ හිත 10 විදිහකට අන්න තත්ත්වගත වෙලා තියෙන්නේ. මේ මම උදාහරණයක් වශයෙන් කිව්වේ. ඉතින් ඒ වගේ අපි එක එක සමාජ ක්‍රම ගත්තොත්, එක එක සංස්කෘතීන් ගත්තොත්, එක එක අපිටම ගම්, නියම් ගම්, නගර, රටවැසියන් එහෙම ගත්තොත් ඒ පිරිස ඇසුරු කරන දේවල් මත, ඒගොල්ලන්ගේ අධ්‍යාපන ක්‍රම මත, ඒගොල්ලන්ගේ චින්තන රටාවන් මත, සංස්කෘතීන් මත, මේ ඔක්කොම මත අපේ හිත තත්ත්වගත වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඒ ඔස්සේම හිතනවා. මේ ඔස්සේම යන ගතියක් තියෙනවා. ඉතින් මේක හරිම භයානකයි. ඉතින් අර මේ දැන් ඔය මතුවලා තියෙන ඔය එක එක ක්‍රම තියෙනවනේ. දැන් වර්තමානයේ එහෙම ගාක්කොයි නවීන මේ අන්තර්ජාල පහසුකම් හරහායි හුඟක් මේ දේවල් ඇවිල්ලා තිනවා. ඒ වේදයන් ඔය උදාහරණයක් වශයෙන් මේ ළඟදී මේ ලිපියක එහෙම දුන, ඔය Facebook එකේ එහෙම දැන් හුඟක් දෙනෙක් කතා කරලා තිනවා. ඒකේ තියෙන භයානක පැත්තක් තමයි ඒකට එන පිරිස, ඒ කැමැත්ත ප්‍රකාශ කරන පිරිස ඊළඟට මේ group එකක් හැදෙනවා. නැත්නම් කට්ටියක් කණ්ඩායමක් හැදෙනවා. ඒ කණ්ඩායම කතා කරන්නෙම ඒ කණ්ඩායමට ruci පැත්ත විතරයි. දැන් ඒ රුචියෙන් පරිබාහිර දෙයක් ඒ ගැයට පේන්නේ නැහැ. දැන් අපි තුමු අපි කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය කතා කරන්නේ තින් අපේ යාළුවෝ කියලා අපි ගන්නෙ අපේම මතයන්ට යම්කිසි කැමැත්තක් දක්වන, අපේම මතය දරන, අපේම රුචි අරුචිකම් තියෙන පිරිසක් තමයි අපේ යාළු මිත්‍රයෝ බවට පත් වෙන්නේ. ඊට පස්සේ ඒ අයගෙන් ඒ අපේ මේ කණ්ඩායමෙන් පරිබාහිර දෙයක් අපිට දැනෙන්නේ හතුරුකමක් වශයෙන්. නැත්තම් අපිට එන අභියෝගයක් වශයෙන් තමයි අපි දකින්නේ. ඉතින් අපේ හිත තව තව ඒ අපි ඇසුරු කරන පිරිසත් අපි දරන මතයේම සනාථ කිරීම හරහා අපේ හිතේ අර මතය දැඩි මතයක් බවට පත් වෙනවා. අපි ඒ මතය තුළ නිකන් තහවුරු වීමක්, ඒ මතය තුළ දෘෂ්ටිගත වීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් කවුරු හරි ඇවිල්ලා මේ මතයට පටහැනි මතයක් දාපු ගමන් ඔන්න අපි ගැටෙනවා. ඔන්න අපි හිතනවා මෙයා අපේ හතුරෙක්, මේ මනුස්සයව නැති කරන්න ඕනේ කියලා තමයි අපි හිතන්නේ. මොකද අපිට ලැබෙන තොරතුරු ඔක්කොම අපේ මතය සනාථ කරන දේවල්. මොකද අපේ ඉන්න කණ්ඩායමේ ඔක්කොම ලැබිලා අපේ රුචි අරුචිකම් තියෙන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම කියන්නේ මං දරන මතේමයි. ඒගොල්ලෝ සනාථ කරන්නේ මගේ මතේමයි. ඉතින් ඒක අපේ මතය තව 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 තහවුරු වෙන ගතියක්, මතේම ස්ථිර වෙන ගතියක්, ඒකමයි හරි කියලා හිතන ගතියක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔය ලෝකේ වෙන දේවල් සම්බන්ධයෙන් ඉතින් මිනිස්සු කරපු යම් යම් මේ මොකක්ද ඒකට කියන්නේ පරිේශනවලදී හොයාගෙන තියෙනවා. ඉතින් මේ තමන්ගේම අදහස් සහිත පිරිසක් එක්ක ඉඳීම තුළ යම්කිසි හානිදායක වෙන ස්වභාවයක් තියෙනවා. මොකද ඒ තමන්ගේ ඉන්න යාළු මිත්‍රාදීන්, තමන්ගේ වටේ ඉන්න කට්ටියත් තමන්ගේ තමන් දරන මතේමයි තහවුරු කරන්නේ. එතකොට අපිට ඒ අපි දාගන්න කණ්ණාඩියෙන් පරිබාහිර දෙයක් පේන්නෙම නැහැ. අපි නිල්පාට කණ්ණාඩියක් දාගෙන ඉන්නවා. අපේ යාළුවෝ ටිකත් නිල්පාට කණ්ණාඩියම දාගෙන ඉන්නවා. අපි කට්ටියටම පෙන්නේ නිල් පාටටමයි. හැබැයි කවුරු හරි ඇවිල්ලා වෙන පාට කණ්ණාඩියක් දාගෙන ආපු කෙනෙක් වෙන දෙයක් කිව්ව ගමන් ඉතින් අපි ගැටෙනවා. අපිට තේරෙන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ මේ වෙනත් දෘෂ්ටි කෝණයක්, වෙනත් චින්තනයක්, වෙනත් බාහිර දර්ශනයක් තියෙනවා කියලා අපිට තේරෙන්නෙම නැහැ. මොකද අපේ ඉන්න කට්ටිය සනාථ කරන්නෙම අපේ මතේ. අපි ඇසුරු කරන්නෙම මේ එකම මතයක් දරන පිරිසක්. ඉතින් ඒ හානිය ඇත්තටම අද ලෝකෙ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ඔය විශේෂයෙන්ම මේ මිනිස්සු පරීක්ෂණ කරලා තිනවා ඔය Facebook වගේ දේවල් හරහා, මේ නවීන මේ ඔය sannivedana ක්‍රම හරහා. ඉතින් හැදෙනවා නිකන් cult groups, මේ වෙනම නිකන් එකම මතයක් දරන පිරිස් ඇති වෙනවා. ඉතින් ඒ පිරිස් එක එක මත දරන්න ගියාට පස්සේ ඕනෝන් අතර එක්තරා අන්දමක ගැටීම් ඇති වෙන්නත් පුළුවන්. ඒ මතේම තහවුරු වෙලා දෘෂ්ටිගත වෙන්නත් පුළුවන්. ඉතින් ඔය දෘෂ්ටිවල එහාටම ගියාට පස්සේ ඉතින් ඒකෙන්ම සමහරවට ඉතින් මනුෂ්‍ය ඝාතන මට්ටමට පවා යන්න පුළුවන්. ඉතින් එතකොට මේ සංඥාව චිත්ත මට්ටමට යාමත්, චිත්ත මට්ටම දෘෂ්ටි මට්ටමට යාමත් කියන එක එතකොට අපි නොදැනුවත්වම පොඩ 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 සිද්ධ වෙනවා. මුලදී හරිම අහිංසක විදිහට, බොහොම සරල විදිහට සංඥා මට්ටමකින් සිද්ධ වෙනවා. නමුත් ඒ ඔස්සේම හිතන්න ගිහිල්ලා, ඒ ඔස්සේම අපි කටයුතු කරන්න ගිහිල්ලා අන්න ඒක චිත්ත මට්ටමටපත් වෙනවා. ඒකම අපි හිතන්න ගිහිල්ලා, ඒ ඔස්සේම ප්‍රපංච කරන්න ගිහිල්ලා අන්තිමට ඒක දෘෂ්ටිගත වීමක් බවට පත් වෙනවා. ඒ නිසා අපි බැලුවාම ඉතින් මේ මිනිස්සයෝ විතර මේ හිතින් පටලව ගත්ත පිරිසක් නැති තරම්. ඒක මොකද අපි දැන් මේ සත්තු අතර ගත්තොත් උන් එක්ක කා කොටා ගන්නේ සමහරලාට එක්ක කෑමකට. නැත්තම් ඔවුන්ගේ මොනාහරි සහකාරයෝ සම්බන්ධයෙන් තමයි උන් කා කොටා ගන්නෙ. නමුත් මිනිස්සයෝ ඕකටම නෙමෙයි කා කොටා ගන්නෙ. මිනිස්සු අතර තියෙන යම්සි මත සඳහාත් ඔවුනෝන් මරා ගන්න ස්වභාවයක්, එන කොටා ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ආහාර සම්බන්ධයෙන්ුත් නෙමෙයි, ඊළඟට වෙනත් තමන්ගේ සහකාරයින් සහකාරියන් සම්බන්ධයෙන්ුත් නෙමෙයි, ඊට පරිබාහිර තමන් දරන මතයට ප්‍රතිවිරුද්ධ මතයක් ආපු ගමන් ගැටෙනවා. තමන් දරන දෘෂ්ටියට ප්‍රතිවිරුද්ධ දෘෂ්ටියක් ආපු ගමන් ගැටෙනවා. තමන්ගේ රුචියට වෙනත් රුචියක්, වෙන කෙනෙක්ගේ රුචියක් ආපු ගමන් ගැටෙනවා. ඉතින් ඒ නිසා මේ මිනිස්සයා තමයි එක අතකින් බැලුවම සෑහෙන පටලවාගෙන තියෙන්නේ. ඉතින් මේ ඕන්ට වඩා හිතන්න ගිහිල්ලා, ඕන්ට වඩා මඤ්ඤණා කරන්න ගිහිල්ලා අපි මේකේ සීමාව දන්නේ නැතුව පුදුමාකාර විදිහට පැටලෙන ස්වභාවයක් තියෙනවා. එතකොට ඉතින් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ එක පැත්තකින් මේ සියලු පැටලෙවිලි වලින් මිදෙන මාර්ගයක් තමයි ඉතින් හොයන්න වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුව පෙන්වන පාරේ එහෙමනම් අපිට හම්බ වෙන්න ඕනේ පුළුවන් ද මේ සංඥා අනුසය නොවී ඉන්න ක්‍රමයක්. අඩුතරමින් ඒකෙන දැකපු දේ දැකපු මට්ටමකින් නතර කරන්න පුළුවන් හැකියාවක්. ඇහෙන දේවල් ඇහෙන මට්ටමකින් නතර කරන්න පුළුවන් හැකියාවක්. ශික්ෂණයක්, හික්මීමක්. නැත්තම් ගඳක් සුවඳක් දැනෙන මට්ටමකින් නතර කරන්න පුළුවන් හික්මීමක් අපිට තියෙනවද? එහෙම නැත්තම් අපි ඒව දේවල් කරගෙන, ඒවට වටනකම් දීගෙන, ඒවට මගේ රුචි අරුචිකම් දාලා, ඒව තව තව සංස්කරණය කළා, මමත් කර්ම රැස් කරගෙන අනුන්වත් ඒවට පරලෝ ගන්නවා. ඉතින් ඔන්නේ දේවල් තමයි අපි එකතකින් බැලුවම භවනාවේදී ටික ටික තේරුම් ගන්න වෙන්නේ. අපේ මේ භවනාව හරහා මම පැටලෙන ගති අඩුයිද, මම දකින දේවල් දෙයක් කරගන්න ගතිය දැන් අඩු වෙලාද, ඇහෙන දේවල් ඕන්ට වඩා වටනකම් දීගෙන දේවල් කරගන්න ගතිය මං අඩු වෙලාද, රස දෙනන දේවල්, නාසයට ගන්න දේවල්, කයට දෙනන දේවල්, හිතට එන අරමුණු, මේවට ඕන්ට වඩා අධිවටනකමක් දීලා දේවල් කරන ගතිය මගින් දැන් පොඩ්ඩක් හරි අඩු වෙලාද, පටලව ගන්නතු ඉන්න පුළුවන් ගතියක් තියෙනවද? ඒ නිසාම ඔය බුදුරජාණන් වහන්සේ ඔය මේ මාගන්ධය සූත්‍රයේදී එහෙම කියනවා, සංඥා විරත්තස්සන සම්ති ගන්ථා කියලා. මේ සංඥාවන් සම්බන්ධයෙන් රූප සංඥා වෙන්න පුළුවන්, සද්ද සංඥා වෙන්න පුළුවන්, ගන්ධ සංඥා වෙන්න පුළුවන්, රස සංඥා වෙන්න පුළුවන්, පොට්ටබ්බ සංඥා වෙන්න පුළුවන්, මේ හිතේ එන අනිකුත් සංඥාවන් වෙන්නත් පුළුවන්. මේවා සහ සම්බන්ධයෙන් තියෙන විරත් ස්වභාවය, විරාගී ස්වභාවය, ඒවට පණ දෙන්නේ නැති ස්වභාවයක්, මේවට ලොකුවට වටනකම් දෙන්නේ නැති ස්වභාවයක්, මේවා හුදු සංඥාවක් පමණයි කියලා ඒ ආභෝ අවබෝධයක් නම් තියෙන්නේ, අන්න එයාට කෙලෙස් ගැට නැහැ කියනවා. තියා කෙලෙස් වල ගැට ගැහෙන්නේ නැහැ. මොකද මේ කෙලෙස් ගැට ගැහෙනවා අපි මේකට වටනකම් දීපු ගමන්. අර මං කලින් මතක් කළා වගේ අපි ප්‍රතිබිම්බයට පණ දුන්නට පස්සේ අපිමයි පැටලෙන්නේ. මේ දකින්නේ ප්‍රතිබිම්බයක්, මේ දකින්නේ ඡායාවක්. නමුත් අපි ඡායාවට පණ දෙනවා. ඡායාව කෙනෙක් කරනවා, ඡායාව පුජ්‍යලයක් කරනවා, ඡායාව දෙයක් කරනවා. ඒ කරන්නේ අපිමයි. නමුත් පහළ වෙන්නේ ඡායාවන්, පහළ වෙන්නේ නිකාං ප්‍රතිබිම්බ. නමුත් අපිට පුළුවන් නම් මේ ප්‍රතිබිම්බ මට්ටමින් තේරුම් ගන්න, අන්න එතන ප්‍රඥාවක් තියෙනවා, අන්න එතන විරත්ත ස්වභාවයක් තියෙනවා. දැන් අපි ඡායාව දෙයක් කරගත්තේ නැත්නම්, පුජ්‍යලේ කරගත්තේ නැත්නම් එතන තියන් ඒ තරම් රහක් නැහැ, ඒ තරම් ප්‍රණීත බවක් නැහැ, ඒ තරම් රසයක් නැහැ. ඉතින් තියෙන්නේ ඇල්මරිච්ච ගතියක්. අන්න ඒකයි විරත් ස්වභාවයක් කියලා කියන්නේ, විරාගී ස්වභාවයක්. මොකද තේරුම් ගත්තට පස්සේ මේකේ ඇති දෙයක් නැහැ කියලා තමයි අතහැරලා දාන්න වෙන්නේ. මොකද මේකේ ඇති දෙයක් නැහැ, මේක කෙනෙක් නෙමෙයි, පුජ්‍යලේක් නෙමෙයි, මේක හුදු සංඥාවක් පමණයි කියලා අන්න සංඥාවන් කෙරෙහි එක්තරාංග අන්දමකින් විරාගී ස්වභාවයක්, විරක්ත ස්වභාවයක් එනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියන නසන්ති ගන්තා. අන්නේ තැනත්තට ගන්ත නැහැ, කියන්නේ ගැට නැහැ, කෙලස් ගැට නැහැ කියන එක. කියන්නේ හිත දැන් පැටලෙන්නේ නැහැ, හිතේ සිතුවිලි ගැට ගැහෙන්නේ නැහැ, කෙලස් ගැට ගැහෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ බොහොම සූක්ෂම මට්ටමක් ඇත්තටම මේ සංඥා සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. ඉතින් ඕක කාම සංඥා ඔස්සේත් වෙන්න පුළුවන්, ඊළඟට විහිංසා සංඥා ඔස්සේ වෙන්නත් පුළුවන්, ව්‍යාපාද සංඥා ඔස්සේ වෙන්නත් පුළුවන්. වෙනත් පැත්තකින් කියනවා නම් ඕක රූප සංඥා ඔස්සේ වෙන්නත් පුළුවන්, සද්ද සංඥා ඔස්සේ වෙන්නත් පුළුවන්, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා ඔස්සේ වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ අපි මේ සංඥා ලෝකයක තමයි ජීවත් වෙන්නේ. මේ සංඥා ලෝකේ ඉන්නකොට අපිට පුළුවන් මේ සංඥා වලින් එන තොරතුරු පොඩ්ඩක් හරි නිකන් මේකේ 50 වගේ අඩමාන මට්ටමකින්වත් බලන්න. මේක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. මේ රූපේ සුදු පාට වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. මේ ඇහැ කිව්ව පමණින් මම මේක ගන්නෙ නැතුව, කන කිව්ව පමණින් මේක ගන්නෙ නැතුව, මේ ඉන්ද්‍රයන්ගෙන් එන තොරතුරු ටික ගැන පොඩ්ඩක් හරි මම විචක්ෂණශීලී වෙන ගතියක්, මේ ගැන පොඩ්ඩක් හිතලා බලන ගතියක්, නුවණ එතෙන්ට යොදවන ගතියක් තියෙනවා නම් අපි මේ තරම් පරලෝ ගන්නේ නැහැ. ඒ නිසා සංඥා සම්බන්ධයෙන් ඉතින් සෑහෙන ගැඹුරක් කතා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද සාකච්ඡාවට මේ මං කියපු ටික මගේ පැත්තෙන් මම ප්‍රමාණවත් කියලා මට හිතෙනවා. ඉතින් අපිට මේක තවට මේ කටුණු ටිකට තවම හරි එකතු කරන්න තියෙනවා නම් හරි, එහෙම නැත්නම් තමන්ගේ භාවනාවට මේ කියපු දේවල් සම්බන්ධ කරගන්න කැමැත්තක් තියෙනවා නම් හරි, මම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා සියලු දෙනාට ආරාධනා කරනවා.
ඒ සංඥාව දැන් හිත සිව්මේකණයක්දී එන සංඥා තියෙනවානේ. එතකොට ඒ සංඥා ටික දැක්කගෙන මේක සංඥාවක් කියලා අඳුරගෙන ඒක පැත්තකට දාලා ආයියද්දී ඊපස්සේ නිදිමතට එනවානේ.
ඔව්.
එතකොට ඒකත් අර විදිය සංඥාවක් විදිහටමද පිළිගන්න ඕනේ? ඒක
නෑ නෑ. ඇත්තටම නිදිමත වීම, කම්මැලි වීම කියන එක මේ කියන්නේ අරමුණ නොපිනී යාම තුල නැත්නම් අරමුණ සිව්ම් වීමේ ලක්ෂණ ටික. දැන් මොකද අපිට අපේ හිතේ දැන් හිතන්න හොඳටම ද්වේෂබරිත වෙලාවට නිින්ද යන්නේ නැහැනේ. හොඳටම රාගෙන් රක්ත වෙලා ඉන්න වෙලාවට නිින්ද යන්නේ නැහැ. නමුත් අර නිකන් හරි උදාසීන වෙලාවට නිකන් මුකුත් කරන්නේ නැත්නම් හරි ඒකාකාරීන නිදිමතයි. ඉතින් ඒ ගතියට එන්නේ. නමුත් ඒ එතෙන්දී ඉතින් අපිට ඉතින් පැති කීපයක් ඔසේ යන්න පුළුවන්. එකක් තමයි අපිට මේක නැවත නැවත වෙන්න ඉඩ හරින්න වෙනවා. අපි කියන්නේ අරමුණ සියුම් වේගනේ එනකොට සංඥා මතුවෙන නම් අපි හිතමු සංඥාලුනුත් දැන් බේරුණා කියලා. ඔයා කියන විදිහට සංඥාලුනුත් දැන් බේරගත්තා. දැන් ඉතින් යන්න වෙන්නේ මේ පරණ ඒකාකාරී අරමුණ ඔස්සේමනේ. එතකොට මේ ඒකාකාරීත්වය අඩුවීම කියන්නේ නැතම මේ විචිත්‍රත්වය අඩු වෙලා මේ ඒකාකාරීත්වයට අඩු ඒකාකාරීත්වයට පත් වුණා කියන්නේම කාමච්ඡන්දේ අඩුවීම. ඒ නිසා අපි සුත්තමේ ඥානයෙන් මේක ටිකක් පෝෂණය කරන්න වෙනවා. මෙන්න මෙතන දැන් මේ කාමච්ඡන්දේ කියන නීවරණය තමයි යටපත් වෙලා තියෙන්නේ. මොකද කාමච්ඡන්දේ තියෙන තාක් අපිට මේ එකම අරමුණක ඉන්න බෑ. කාමච්ඡන්දෙන් තමයි විචිත්‍රත්වය ඉල්ලන්නේ. අරකට ඕනේ, මේකට ඕනේ, ලස්සන දේත් ඕනේ, අර ලස්සන දේත් ඕනේ, ඒක ටිකක් ඉපානන තව ලස්සන දෙයක් ඕනේ, ඒක දේ ඉපානන තවත් ලස්සන දෙයක් ඕනේ. හැම තිස්සෙම මේ අරමුණේ විචිත්‍රත්වයක් දැකමින් අරමින් අරමුණෙන් අරමුණට පැනපැන යන ගතියට කාමච්ඡන්දේ ප්‍රධාන වශයෙන්ම බලපානවා. එතකොට දැන් අපි එක අරමුණක් බලලා එක අරමුණක් දීලා ඒ එක අරමුණේ ෂය වී යාම දැකීම ඒ අරමුණ සියුම් වෙලා යන තාක් බැලීම අපිට සාර්ථක වෙන්නෙම මේ කාමච්ඡන්දේ යම් පමණකට මැඩපත්තුණු වෙලාවක මට්ටමකදී. ඉතින් ඒ නිසා අපි සුතමේ ඥානකින් තේරුම් ගන්න ඕනේ මේ අරමුණ ගෙවී යාම කියන්නේ මේ කාමච්ඡන්දේ අඩුවීමක්. අරමුණ ගෙවී ගියත් මට ඒ අරමුණේම ඉන්න පුළුවන් හැකියාවක් දැන් තියෙනවා කියලා කියන්නේම කාමච්ඡන්දේ අඩුවීමක් කියලා අන්න Tamanට පොඩ්ඩක් පොඩි ලකුණු ටිකක් දී ගන්න සිද්ධ වෙනවා. Tamanටම පොඩ්ඩක් ප්‍රශංසා කර ගන්න සිද්ධ වෙනවා. දැන් ඔන්න නීවරණ පහෙන් තියෙන ප්‍රබලම නීවරණයක් මම මේ දැන් කඩාගෙන තියෙන්නේ. ප්‍රබලම නීවරණයකට තමයි මම දැන් මේ වැඩපවත්වලා තියෙන්නේ. දැන් ඒ නිසා තමයි මට මේ ඉතාම සියුම් ඒකාකාරී අරමුණක සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන් ගතියක් තියෙන්නේ. දැන් අපි සක්මනක ඇවිදිනවා. මේ සක්මනේ ඇවිදිනවා කියන්නේ කිසිම රහක් තියෙන දෙයක් නෙවෙයි මුලදී. නිකන් ඔය දැනීමක් විතරයි තියෙන්නේ. නමුත් අපේ හිතේ කාමච්ඡන්දය දුරු වුණා නම් අන්නේ අරමුණේ පවා ඉන්න පුළුවන් හැකියාවක් එනවා. හුස්ම රැල්ල කියන්නේ කිසිම රහක් තියෙන අරමුණක් නෙමෙයි. නමුත් ඒ හුස්ම රැල්ලේ පවා සතුටක් දනවන ගතියක්, ප්‍රමෝදයක් දනවන ගතියක් තියෙනවා කාමච්ඡන්දේ යටපත් වුණා වලාවට. එතකොට අන්න මේ හුස්ම රැල්ලක් කියන්නේ බොහොම ලස්සන දෙයක් බවට පත් වෙනවා. බොහොම ප්‍රමෝදයක් දනවන දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒ ප්‍රමෝදය අපිට හම් වෙන තාක් මේ අරමුණ ඒකාකාරී. ඒ අරමුණ ඒකාකාරී මට්ටමේද නිඳ යනවා. ඉතින් ඒ නිඳ යන හැම වෙලාවකදී අපි ටක් ගාල නැගිටලා යන්න ගියොත් මේ කවදාවත් තරණය කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ එන රීජන් එක, මේ එන කොටස අපිට තරණය කරන්න නම් අපේ හිත හුරු කරන්න වෙනවා මේ ඒකාකාරීත්වයට. තේරෙනවද? දැන් හරිතන දැන් අරමුණු 100ක් තියෙනකොට අපි අවදියෙන් ඉන්නවා. අරමුණු 50ක් තියෙනකොට අපිට නිඳ යනවා. මොකද අර හිතට කරන්න දෙයක් නැහැනේ. අරමුණු 50යි තියෙන නිඳ යනවා. හිතන්න දැන් අපි අරමුණු 60ක් තියෙනකොට නිඳ යන්නේ නැහැ. දැන් එහෙමනම් මම අරමුණු 50ක් තියෙදි නිඳ යනවා, අරමුණු 60ක් තියෙදි නිඳ යන්නේ නැත්නම් මම පොඩ පොඩ අඩු කරගෙන එන්න ඕනේනේ 50දිත් මට නිඳ යන්නේ නැති තත්ත්වේ හදන්න නේද? ඉතින් මම තේරුම් ගන්න ඕනේ මේ 50ට නම් තාම මට නිඳ යනවා. හැබැයි 60 නම් මට දැන් අවදියෙන් ඉන්න පුළුවන්. ඒකත් ඉතින් හැකියාවක් නේ දැන්. ඉස්සෙල්ලා නම් ඒකත් තිබුණේ නැහැ. දැන් ඔන්න 60 දි නිඳ නොගිහින් ඉඳලා ඔන්න දැන් 59ට දාගත්තා. 59 දි දැන් අවදියෙන් ඉන්නවා. ඔන්න 55 දිත් අවදියෙන් ඉන්නවා. ඔන්න ඒ වගේ තමයි අර පොඩ කියන්නේ අරමුණු ස්වභාවය, අරමුණු ප්‍රමාණය අඩු කරගෙන යනවා. විචිත්‍රත්වය අඩු කරගෙන යනවා. හැබැයි අවදියෙන් ඒ අවදිමත් භාවයක් මත අපි ඉන්නවා. හැබැයි අරමුණ දැන් සියුම් වෙලා, අරමුණ දැන් ඒකාකාරී වෙලා, නැත්නම් අරමුණු ප්‍රමාණය හෝ අඩු වෙලා. ඉතින් ඔහොම හිතන්න පුළුවන්. මේ උදාහරණයක් වශයෙන් කිව්වේ. ඉතින් ඒ වගේ අරමුණ සියුම් වෙද්දිත් අපි අවදියෙන් ඉන්න පුළුවන් හැකියාව හදන්න වෙනවා. ඉතින් ඒ හැකියාව පොඩ පොඩ තමයි හැදෙන්නේ. එක පාටම ඉතින් බෑ. ඒක පාටින් මේ ටිකක් ඉතින් ඔය අරමුණු සියුම් වේගෙන එනකොට එක්කෝ නිඳ යනවා. සංඥා වලින් ගැලවෙච්ච ගමන් වෙන්නේ ඔය විපත තමයි. නිඳට වැටෙනවා. ඉතින් ආයෙත් ඉතින් පොඩ්ඩක් සක්මනක් කරලා එන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් උත්සාහ කරන්න ඕනේ. ආයෙත් ඒ මට්ටමට වෙන්න ඕනේ, අවදියෙන් ඉන්න පුළුවන්ද කියලා ආයි බලන්න ඕනේ. පුහුණුවක් කරාම තමයි මේ හැකියාව එන්නේ. අරමුණ අර වගේ මං කිව්වා වගේ ඔන්න 60, 57, 56, 55, 53 අඩු කරගෙන එනවා. එනකොට ඔන්න අපිට නිකන් තේරෙන ඔන්න දැන් නම් ඔන්න 52 දිත් ඉන්න පුළුවන් අවදියෙන්. හිතන්න ඔහම යම් පමණකට ආවා ඔන්න මට 50 දිත් ඉන්න පුළුවන් අවදියෙන්. අන්න ඒ වගේ තමයි පොඩ පොඩ හිතන්න යම් දවසක අරමුණක් ඇත්තෙම නැහැ. පුළුවන් අවදියෙන් ඉන්න. බැහැනේ. දැන් අරමුණක් තියෙද්දිත් අපි නින්දර වැටෙනවා නම් ඒ අරමුණ ඒකාකාරී වුණාම ඉතින් අරමුණකින් තොර මට්ටමේදී කොහොමත් නින්ද යනවා කියන එක පැහැදිලි. ඒ නිසා ඔය හැම මට්ටමක්ම අරමුණක් සියුම් වීගෙන එන මට්ටම්වලදී ඔය එන බාධාවන් ටික හරි කොමන්. බොහොම පොදුවේ එන බාධාවන් ටිකක් තියෙන්නේ. එක්කෝ වෙන වෙන සංඥා ටිකක් මතුවීම කියන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිින්ද යනවා කියන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිත පිට යනවා කියන එක වෙන්න පුළුවන්. මොකද හිත පිට යනවා කියන්නේ තින් එයාට දැන් ඉන්න බැහැනේ මේ සියුම් අරමුණේ. ඉතින් එයා එහෙනම් එළියෙන් මොකක් හරි අරමුණක් ගන්නවා. එළියෙන් අරමුණක් අරන් ඔන්න හිත පිට යනවා. ඉතින් ඒ ඔක්කොම ඉතින් බාධා ටික මැඩගෙන තමයි යන්න තියෙන්නේ.
අරමුණක් නැතුවත් ගොඩක් වෙලා ඉන්න පුළුවන්කම තිබුණා. ඊට පස්සෙත් ආපහු නිදිමතටම
යනවා. ඒක තමයි. ඒතරම් ඒකාකාරීම නෙන්නේ. ඒතරම් තියෙන ඒකාකාරීමට. දැන් ඔයාට බොහොම සියුම් අරමුණක් තියෙනවා. ඒ සියුම් අරමුණේ ඔයාට විනාඩි 10ක් නිින්ද නොගින් ඉන්න පුළුවන්. දැන් හැබැයි නිදාඩි 10 පැන්නුවට පස්සේ නිින්ද යනවා. අර අරක වගේම තමයි ඉතින්. එක්කෝ එක අරමුණු ගාන අඩු වුණාට පස්සේ නැත්නම් අරමුණේ තීව්‍රතාවය අඩු වුණාට පස්සේ නිින්ද යනවා. නැත්තම් ඒ එකම මට්ටමේදී ටික වෙලාවක් යනකොට නිින්ද යනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් අපි අපේ හැකියාව හදන්න වෙන්නේ. ඒතකොට එකක් තමයි මේ අරමුණු සංඛ්‍යාව අඩු වීමේදී නිින්ද නොයන මට්ටම. නැත්නම් අරමුණ සියුම් වීමේදී නිින්ද නොයන මට්ටම. නැට ඒ සියුම් අරමුණෙත් වැඩි වෙලාවක් ඉන්න පුළුවන් හැකියාව තමයි හදන්න වෙන්නේ. ඒ නිසා හුඟක් වෙලාවට භාවනාවේදී අර අපි මැදිහත් වෙලා කරන ගතිය වෙනුවට ඉන්න පුළුවන් ගතිය. Just be. කම් පුළුවන් ද මේ සරල සාමාන්‍ය අරමුණක් තුල මට ඉන්න මුකුත් නොකර ඉන්න සංස්කරණයක් නොකර ඉන්න. දැන් සංස්කරණයක් කිරීම තුලනේ අපි අයියා වෙන්නේ. මම හදන්නේ මට ඕන විදිහට සකස් කරන්නෙම සංස්කරණේ හරහා. ඉතින් මේ සංස්කරණේ කියන්නෙම මගේ රුචි අරුචිකන්නේ. මම මගේම තියෙන අනුස්සය ධර්මයන් ආශ්‍රව ධර්මයන් හරහා තමයි මේ සංස්කරණේ සිද්ධ වෙන්නේ. ඉතින් මම කිව්වට මේක මගේ සංස්කරණයක් කියලා මම නිකන් වහල් භාවයක් තියෙන්නේ. මම මේ කල්පගණන් ආපු මේ රුචි අරුචිකම් වල වහලෙබ්බවටපත් වෙලා ඒ තත්වගත කිරීමම මට නොදැනුවත්ව ඉස්සරහට පැනලා ගන්නවා. ඒකේ මම වහලෙක්. ඒ නිසා මේක ඒ කියන්නේ මේ ටික තේරුම් අරගෙන මේක වෙන හැටිත් දැකලා මේක තේරුම් අරගෙන මේක ලිහා ගන්නවා කියන එක ඉතින් නේද ඉතින් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ මහා අමුතු දහමක්. ඒ කියන්නේ අපි ඔක්කොම බැලුවා මේ සංඥාවල වහල් ස්වභාවයක ඉන්නේ. ඒ වහල් භාවයෙන් මිදෙන ගතිය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ. ඔව්.
දැන් හිතට වැටුණා දැන් නිින්ද ගිහිල්ලා නැත්නම් මේ බාහිර රූප කලා කරන්නේ පේන්නේ අර මේ කියලා දැනුණා දැන් ටිකවම ටගල ආය අපි හිරව භාවනා අරමුණට හිත යොදාගත්තර යොදාගන්න එකද කරනවම
ඒක තමයි. එතෙන්දී ඉතින් අපි තීරණය ගන්න වෙනවා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ඒ කියන්නේ දැන් ඔය වගේ නිින්දර වැටෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඊළඟට මේ අරමුණත් එක්කම යන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් වෙන අරමුණකට යන්න වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒක තමන්ගේ භවනාවේ එක එක යුග මත තමයි තීරණය කරන්න වෙන්නේ. ඒක තමයි ලැබෙන උපදෙස් නැත පොඩ්ඩක් අපිට මේ ගන්න තීරණය වෙනස් කරන්න වෙයිවි. කියන්නේ දැන් හැමෝටම පොදුවේ කියන්න බෑ අනිවාර්යෙන් මේ අරමුණ ගෙවි යනකම්ම මේ අරමුණේම ඉන්න කියලා හැමෝටම කියන්න බෑ. ඒ නිසා හිතන්න දැන් ධාතු මනසිකාරයක් වගේ වඩනකොට එක අරමුණක් එක ධාතු ලක්ෂණයක් බලබලා ඉඳද්දී ඒ අරමුණ නොපෙනී ගියා නම් ඒක හරියට මුහුණ මුල්ලා හිටියේ නැත්තම් වෙන අරමුණකට යනවා කියන එක තමයි නිවැරදි තීරණය. නමුත් හිතන්නේ අම්ම අවස්ථාවක හොඳට අරමුණත් එක්ක මුහුණට මුහුණලා ඉන්න පුළුවන් හැකියාවක් හැදුනා. තමන්ට තේරෙනවා දැන් අරමුණේ සියුම් ලක්ෂණ පේනවා. එතෙන්දීත් දැන් ඔන්න අරමුණ සියුම් වේගන යනවා. එතෙන්දී ආයි තව අරමුණට යනවා කියන එක නිවැරදි නෑ. හැබැයි මේ අරමුණ සියුම් වෙද්දී නිින්ද යන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ තියෙනවා. මේ අරමුණ සියුම් වෙද්දී නිින්ද යන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි කොයි මට්ටමේදීද තව අරමුණක් හඳුන්ලා දෙන්නේ වෙන අරමුණකට යන්නේ කොයි මට්ටමකදීද මේ අරමුණේම ඉන්නේ කියන එක එකතකින් අපිම තමයි තීරණය කරන්න වෙන්නේ අපේ මට්ටම අනුව.
ඊළඟට මේ වගේ වෙලාවකදී දැන් ඒක මගේ සිතුවිලි මේ පිටිපිට ඥාකලා වල දැනගෙන ටික මේ අවදීන් වාගේ අහල්ලා හොඳට වටපිට බලලා අයිහම ගැලවලා ඒ අපි ආව භාවන අරමුණ ප්‍රේමය ආයි හිතුවම
ගත්තා. ඔව් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය දැන් ඔය හරහා අපි නැවතත් කරන්නේ අරමුණ රළු කිරීමක්. අපි හිතේ සියුම් භාවයක දැන් අපි S2 ඇරලා හුස්ම අරගෙන ආරමිතින් අපේ ආ රළු වීමක් වෙන්නේ. ඉතින් ඒක තමයි ඉතින් එක පැත්තකින් මේ දැනට කරන්න තියෙන්නේ. නමුත් ඒක නෙමෙයි නිවැරදි විසඳුම නම්. අපිට පුළුවන් මේ සියුම් අරමුණේම තව ඉන්න. ඒක තමයි අමාරු. එතෙන්ද නිින්ද යන්නේ. ඉතින් අපි හදන්න ඕනේ මේ අරමුණ සියුම් වෙද්දි නිින්ද යන්නේ නැතුව අවදියෙන් සියුම් අරමුණේම ඉන්න. ඒක තමයි අපේ පුහුණුව වෙන්නේ.
ඒක තමයි මේ පුහුණුවක් හරහා තමයි ඉතින් මේ හැකියාවන් ටික වර්ධනය කරගන්න වෙන්නේ අපිට. ඒ කියන්නේ මේ හැකියාවන් දවසෙන් දෙකෙන් අපි මේ කතා කරව පමණින් වෙන්නේ නැහැ. අපි යන්න ඕනේ පාර දැනගන්නත් අවශ්‍යයි. නැත්නම් අපි වැරදි තීරණෙමයි හැමදාම ඉතින් දිගන්නේ. අපි නිවැරදිව එතෙන්දී ගත යුතු තීරණය දැනගැනීමත් අවශ්‍යයි. හැබැයි ප්‍රායෝගිකව ඒ මට්ටම් වලදී ඒ තීරණය අරගෙන ප්‍රායෝගිකව එතෙන්ට මුහුණ දීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒක තමයි. ඒක දැන් අපිට එක පාටම අරමුණ කියන්නේ සම්පූර්ණයෙන්ම නැතිනවා කියලා කියන අමාරුයි. එතෙන්දී අපේ තියෙන සතියේ ප්‍රබලතාවය මත අරමුණේ සියුම් භාවය අපිට වැටහෙන්නේ නැහැ. හිතන්න දැන් අපිට තිබුණේ සතිය 50% කියලා හිතන්නකෝ. තේින්දා 50%ක සතියයකට අහු වෙන මට්ටමක් අපිට තියෙනවා. හැබැයි ඊයේ 50%ට අහු නොවන මට්ටමකට අරමුණ සියුම් වුණාට පස්සේ අපිට දැනෙන්නේ නිකන් අරමුණ නැති වුණා වගේ. ඒක තමයි. අපි පොඩ්ඩක් කලබල නොවි එතනම අපේ 100ෙන් 100 පවත්වන්න ඕනේ. අරමුණට ගන්න දැන් අපි හිටිය අරමුණෙන් දැන් ඔය කතා කරන්නේ හිටිය අරමුණ සියුම් වෙගෙන යන්නේ. ඉතින් අපි වර අරමුණ වෙනස් කරනවා වෙනුවට අපි පොඩ්ඩක් ඉඳලා බලන්න ඕනේ මේ අරමුණ මට දැනේ විද ආපහු. දැන් ආස්වාස ප්‍රස්වාස නොපෙනී ගියාට ආපහු මතුවෙන ස්වභාවයක් තියෙනවානේ. පිම්බීම හැකිලිම ආපහු මතුවෙන ස්වභාවයක් තියෙනවා. ඒ මතුවෙනවා කියන්නේ ඒක තිබුණා නමුත් අපිට වැටහුනේ නැහැ. අපේ සතියට හසුුනේ නැහැ. නමුත් සතිය තව ටිකක් තීව්‍ර වුණාට පස්සේ තියුණුනාට පස්සේ අන්න ආයි මතුවෙනවා. මතුවෙනවා කියන්නේ දැන් අපේ ආයි දැනෙනවා. ඒ වගේ අපි අර සතියේ තියුණු භාවයේ එන්න එන්න වැඩි වෙන ගතියක් තියෙනවා. සතිය එන්න එන්න තියුණු වෙනවා. ඒතකොට තියුණු සතියට අන්න මේ සියුම් අරමුණත් අහු වෙනවා. ඉතින් එහෙම සතිය තියුණු කර කර යන්න අවශ්‍යයි. ඉතින් එහෙම තියුණු කර කර යන ගමනකදී තමයි ඔන්න හිතට ඊනාට තාරිය සමාධිය වර්ධනය වෙනවා. හිත නිකන් ඒකාග්‍ර වෙනවා. නිකන් අර ටෝච් එක ફોකස් කරලා එතෙන් තමයි යොමු කළා වගේ ඔන්න හිත නිකන් එතෙන්ට ફોකස් කරන්න පුළුවන් ගතියක්. එතෙන්ට යොමු කරන්න පුළුවන් ගතියක් හැදෙනවා. ඒ හැකියාවන් අපි හදා ගන්න ඕනේ. ඉතින් අවදිමත් භාවයත් අවශ්‍යයි. අතීතේට අනාගතේට ගිහිලා පැටලෙන්නත් බෑ. අවදියෙන් ඉන්නත් ඕනේ. හිත එතෙන්ට යොමු වෙලා තියෙන්නත් ඕනේ. ඒකාග්‍රතාවය, සමාධිය කියන එකත් අවශ්‍යයි. ඉතින් එහෙම ඉන්නකොට තමයි දැන් මේ අරමුණේ විපරිණාමයක් අපිට පේන්න ගන්න. මේ අරමුණ නිකාං ඔහේ මේ නොපෙනී යාම වෙනුවට තව මේ අරමුණේ වෙන තව ලක්ෂණ තියෙන්න පුළුවන්. මේ හිතන්න දැන් අපි හිතන්නේ ඔන්න මොකක් හෝ අරමුණක් මතු වුණා. ඒ අරමුණ ඔන්න පැයක් තිස්සේ වර්ධනය වෙලා අඩු වෙලා මේ අරමුණ පැයක් ගියාද ඉවර වෙන්න. එහෙමද අපි හිතන්නේ? එහෙම හිතුවොත් වැරදිනේ ඉතින්. අපිට මුලින් හිතෙන්නේ එහෙම තමයි. දැන් අපි හිතන්නේ සාමාන්‍ය ඔන්න මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා ඔන්න අවුරුදු 50කට කලින් ඉපදුනා. ඉපදුනා පුංචි දරුවෙක් වශයෙන් ඔන්න පොඩ්ඩක් ඉතින් ඇවිද්දා ළමයෙක් වුණා, ඉස්කෝලේ ගියා, මේ වැඩිහිටියෙක් වුණා, කතා දෙයක් බැන්දා ළමයි හම්බුණා, ඔන්න තාරු මහලු වුණා, මැරලා ගියා. ඉතින් ඕකනේ අපි හිතන්නේ අවුරුදු 80ක් ඔන්න ජීවත් වුණා. ඉතින් ඕකනම් ඔය වගේම දෙයක් නම් අපිට තියෙන්නේ අපේ ගන්න අරමුණක් මත. ඉතින් එතන තියෙන්නේ නිකන් සම්පූර්ණ චිත්‍රය නෙමෙයි. නමුත් අපේ හිත සියුම් වෙන්න තමයි මේකේ අර ෂණික මරණයක් වගේ දෙයක් හසු වෙන්නේ. අපි හිතන්නේ ඔන්න දරුවෙක් ඉපදිලා අවුරුදු 80ක් ඉඳලා මැරලා ගියා කියන චිත්‍රයයි නැත්තම් මේ ඉපදුන දවසේ ඉඳන් මොහොතක් පාසා මේතන තියෙන ඇතිවීමක් නැතිවීමක් මොහොතක් පාසා මේතන තියෙන ෂණික මරණයක් කියලා දැනීමයි කියන එක අතර ලොකු වෙනසක් තියෙනවානේ නේද? ඉතින් අපි ඒ දරණ සාමාන්‍ය පොදු සම්මුති මරණය අභිබවා ගිහිල්ලා ඉන් එහා මට්ටමකට එන්න වෙනවා. යන්නේ වගේ තමයි විපස්සනාවේදීත් අපි මුලින් තේරෙන්නේ නිකන් ආස්වාසයක් නිකන් ඔන්න පටන් ගත්තා පොඩ්ඩක් වැඩි වුණා අඩු වුණා කියලා. නමුත් ඕකේ හොඳට අපේ සතිය දියුණු වෙන්න සමාධිය දියුණු වෙන්න තමයි මෙතන මේ ආස්වාසයක් කියලා කියන්නේ. මෙතන අරමුණු රසක්, ආස්වාස රසක්. පිම්බීමක් කියලා කියන්නේ පිම්බීම් රසක්, නැත්නම් හැකිලීම් රසක් කියලා. අන්න ඒ වගේ නිකන් අර ඒකකයක් වෙලා තිබිච්ච ගතිය, තනි ඝන සංඥාවෙන් තිබිච්ච එක මෙතන තියෙන සන්තතියක් කියලා දකින්න ගතියක්, දකින්න හැකියාවක් මතුවෙන්න පුළුවන්. ඒක ඒවා එන්න ඉතින් හිත හොඳට සියුම් වෙන්න ඕනේ. හිතේ සමාධිය සතිය හොඳට දියුණුනාට පස්සේ තමයි මෙතන තියෙන තනි යුනිට් එකක්, ඒකකයක් නෙමෙයි, මෙතන තියෙන රසක්, මෙතන තියෙන ගොඩක්, මෙතන තියෙන සන්තතියක් කියලා වගේ ඒ සන්තති පැත්තකට යන්නේ. ඔව්.
එතකොට මේ ආනාපානේ සමත, එතකොට දැන් බලලා ඒවා කරද්දී ඒක විදර්ශනාවකට වැටෙන්නේ
කොහොමද? ඉතින් ඒ කියන්නේ දැන්
සමත විදර්ශනා කියන එක එක ළඟ يعني එකට පෑහිලා තමයි යන්නේ. දැන් මුලදී හිතේ සමාහිත භාවයක් සමතේට පත්වීමක් සමනේ වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ සමනේ වෙච්ච සමාහිත වෙච්ච ඒකාග්‍ර වෙච්ච හිතින් තමයි ඉතින් එකතකින් විදාකාර විදිහේ ඉතින් يعني අරමුණු පැත්තෙන් අපි කතා කරනවා නම් ඒ අරමුණේම විකාශනයේ දකින්නේ. අරමුණේම ස්වභාවයන් දකින්න. අපි රූප කර්මස්ථානයක් ගත්තොත් ඒ රූප ඒ අපි අරමුණ වශයෙන් ගත්ත නැත්නම් අපි කමඨහන වශයෙන් ගත්ත ඒ අරමුණේම විපරිණාමය පේන්න ගන්නෙ එකතකින් අපේ හිතේ යම්පමණක සමාධි ලක්ෂණ දියුණුවාට පස්සේ. මොකද හිත කෙලවරක් නැති යහට මෙහාට පයින්නෝ නම් මේ අරමුණේ තියෙන ලක්ෂණ ටික පේන්නේ නැහෙනේ. අරමුණ සෑහෙන වෙලාවක් තිස්සේ නිරීක්ෂණය කරන්න පුළුවන් මට්ටමකදී තමයි අරමුණේ තියෙන තොරතුරු ටික අපිට එන්න ගන්නෙ. එතකොට තමයි මේකේ තියෙන රසය මතුවෙන්නේ. මේකේ තියෙන විවිධාකාර හැඩතල ටික මතුවෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි දුමු දැන් සක්මන් භාවනාවකදී අපි වම දකුණ කියලා යන තාක් අපිට මේකේ තියෙන ධාතු ලක්ෂණේ තරම් මතුවෙලා නැහැ. නමුත් අපි ඒකත් අයින් කළා හිත බොහොම නිශ්ශබ්ද වෙලා බොහොම සංසුම් මනසකින් ඒකාග්‍ර වෙච්ච මනසකින් දැන් අපි එතන එතන හොඳට බලබලා යනවා නම් අන්න එතන තියෙන ධාතු ලක්ෂණ ටිකක් මතුවෙන්න පුළුවන්. අන්න මුලින් දනුනේ නැති ධාතු ලක්ෂණ මතුවෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඉතින් අර හිතේ සියුම් භාවය වඩෙන්න වැඩෙන්න සතිය දියුණු වෙන්න සමාධිය දියුණු වෙන්න තමයි තව මෙතන ඇත්ත වශයෙන් තියෙන පැති හුඟක් පේන්න ගන්න. ඒතකොට ඒ හුඟක් අපිට තොරතුරු ආවට පස්සේ ඒවැය තියෙන ඒ කියන්නේ ඒ විචිත්‍රත්වය අභිබවා ගිහිලා මේවට පොදු මේවැය තියෙන පොදු හැසිරීමක් තේරෙන්න පුළුවන්. ඉතින් අපිට දැන් හිතන්න මෙහෙම අපිට ඉස්සෙල්ලා එක්කෙනෙක් ඉන්න බව පෙනුණා. පස්සේ හැබැයි ටිකක් බලනකොට ඔන්න 10 දෙනෙක් ඉන්න බව තේරෙනවා. පස්සේ නිකන් 10 දෙනාගේ තියෙන පොදු හැකියාවන් ටිකක් 10 දෙනාගේ තියෙන පොදු ලකුණු ටිකක් පේන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි. ඒ නිසා අපිට එක පාටම ඔක්කොම ටික අල්ලන්න බෑ. ඉතින් පොඩ්ඩ පොඩ්ඩ අර ඉන්ද්‍රියන් වර්ධනය වෙන රටාව අනුව තමයි පොඩ්ඩ තව තව දේවල් හෙලි වෙන්න ගන්නෙ. හැබැයි විපස්සනාට බැහැ ගන්න තියෙනවා බැහැ ගන්න කියනවා දැනෙන තැනකින්, තේරෙන තැනකින්, ප්‍රකට තැනකින්. ඒක තමයි ඉතින් බැහැ ගන්න තියෙන තැන. අපි දැන් ගංගකට බහින්න ගියාම කෙලින්ම ඔරුවක ගිහිල්ලා මැදට පයින්නව නෙමෙයිනේ. යූරේ ඉඳන්නේ අතුරට යන්න වෙන්නේ. අන්න ඒ වගේ ඉතින් විපස්සනාවටත් අපිට පුළුවන් තැනකින්, පේන තැනකින්, පහසු තැනකින් තමයි බහින්න තියෙන්නේ. හැබැයි ටික ටික දියුණු වෙගෙන යනකොට ඉතින් අර තමන් නොදකපු පැති, තමන්ට හෙලි නොමෙච්ච දේවල් හෙලි වෙන්න පුළුවන්. අපි දැන් හේතුඵල ධමයක් පරිසම්පාදයක් වගේ දැන් අර බොහොම ගැඹුරුන් දැකපු ධමයේ කරුණු ටිකක් හෙලි වෙන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේ ඉතින් අර විපස්සනාවේ පැති කීපකින් තමයි වර්ධනය වෙන්න තියෙන්නේ. එක පැත්තක එක අරමුණක නිකන් ජීුම් වීමක්ම කියලා නෙමෙයි. ඒ අරමුණ රාශියක් බවට පත්වීමක්, ඒ අරමුණේ හේතු දැකීමක්, අන්න ඒ වගේ පැති කීපකින් ඕක යන්න තියෙනවා. ඔව්.
අපි ගියපොත්ෙන් කඩන්න ඕනේ කොතනද සංඥා මට්ටමින් නැත්නම් අපි
ඒ මට්ටමින් කඩාගත්තු නම් ලේසි.
ඒ කියන්නේ වෙන සංඥාවක් ඒ කියන්නේ අපි දකින වර්තමානයේ අපි දකින සංඥා බොරුවක් නම්
ආ
අපි සත්‍යයි කියලා ගන්න සංඥාවක් අපි ඒකට ආදේශ කළා ඒ පිළිබඳව දකින්න
නෑ. අපි සත්‍යයි කියලා ගැනීමමත් තියෙන මුලාවක්. ඉතින් අපිට ඒ කියන්නේ ඔය 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 කතා කරන දේ අපිට මුලදී කරගන්න අමාරුයි අත්‍තරම කියනවා. මුලදී ඉතින් අපිට පොඩ්ඩක් ඒ කියන්නේ අපි මේ ඒ සත්‍ය අතීතෙත් හිටියා දැනුත් ඉන්නවා අනාගතෙත් ඉන්නවා කියලා මේ සත්‍යයකුත් නැති හදාගෙන තමයි ඔක්කොම ඉන්නේ. ඉතින් අපි ඔක්කොම කියන්නේ දැන් දැනගත්ත පමණින් කරගන්න අමාරුයි. ඉතින් අපේ මේ හිත හුරු වෙලා තියෙන ගතියක් තියෙනවානේ. ඒ නිසා අපි පොඩ්ඩක් සතිය වගේ දෙයක් මේ හඳුන්ලා දීලා පොඩ්ඩක් හිතේ තියෙන අර පැටලිලි ගතිය තමයි අඩුව කරගන්න තියෙන්නේ. හිත ටිකක් පැටලිලිනම් හිතන්න මෙහෙම ඔයාට දැන් වතුරක් තියෙනවා. වතුර හොඳටම කැළඹිලා මඩ මතුවෙලා දියසෙවෙල් ඇවිල්ලා දැන් ඇතුලේ තියෙන මොකක්වත්ම පේන්නේ නැහනේ. ඉතින් පොඩ්ඩක් අපි මේක නිශ්චල කරගන්න ඕනේ. දැන් මෙයා බොර වෙලා හැර මේ තියෙනවා නම් පොඩ්ඩක් මෙයා පෑදෙනකන් ඉන්න ඕනේ. පෑදුනාට පස්සේ තමයි දැන් යට තියෙන දේක් පේන්නේ. ඊට පස්සේ ඉතින් උපක්‍රමයක් විදන්න වෙනවා මේ යට තියෙන දේ ගන්න. අපි හිතමු ඔන්න මැණිකක් තියෙනවා කියලා. ඉතින් ඒ මැණික ගන්න ඊට පස්සේ උපක්‍රම යොදනවා කියන එක තව වෙන වැඩක්. හැබැයි මේක මැණික පේනකන් ඉන්න වෙනවනේ. අන්න ඒ වගේ තමයි අපි මේ සතිය සමාධිය වගේ යම් ගුණධර්ම ටිකක් දාලා මේ අර බොර දිය අයින් වෙනකන් බොර හිත දැන් පැහැදිලි හිතක් බවට පත් කරගන්න අවශ්‍යයි. ඒ පැහැදිලි හිතක තමයි අන්න ප්‍රඥාවක් වර්ධනය වෙන පහසු. يعني සමාධිමත් හිතකෙන් තමයි සමාධිමත් හිතකින් තමයි ප්‍රඥාව අවදි වෙන යම්කිසි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් සම්පූර්ණයෙන්ම කැළඹිච්ච හිතකින් අමාරුයි ප්‍රඥාවක් වඩා ගන්න. ඒ නිසා ඔය ගාථා කරන මේ සත්පුජ්‍යල මට්ටම
අභිබවා ගෙහෙල්ලා මෙතන තියෙන නිකන් හේතුඵල දහමක් කිය කියන තේරෙන්න ඉතින් කාලයක් යාවි. ඔව්.
කාම සංඥාවට සාපේක්ෂ විතරයි මේ විරාග සංඥාව කියන්නේ හොඳයි කියලා. ඒ කියන්නේ කාම සංඥාවත් එක සංඥාවක්. විරාග සංඥාව කියන්නේ තවත්
සංඥාවක්.
හරි. අර සාපේක්ෂව මේක හොඳයි.
හරි.
ඊළඟට ඊට පස්සේ මේක හොඳයි කියලා අල්ලගත්තත් ඒක දිගේ
යොත් ඒ අතමම
හොඳයි කියලා ඒකෙන් වටේ ගහන්න ඕනේ.
සම්පූර්ණයෙන්ම.
ඒකම තමයි ඔය ද්වේදහ විතර්ක සූත්‍රයේදී හැම බුදුරජාණන් වහන්සේ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේත් බුදු වෙන්න කලින් බෝධිසත්ව කාලයේදී ඔය වගේ එන විතර්ක වර්ග කළා කියනවා. දෙපැත්තකට දැම්ම කියනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක එක උඩකට දැම්මයි කියනවා. ඊළඟට නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක තව උඩකට දැම්මයි කියනවා. දැන් එහෙම දාලා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක හිත හිතා හිටියොත් තමනුත් විනාසයි අනුනුත් විනාසයි කියලා තේරුණාලු. තමුන්ටත් මේ බාධාවක් මේක තමන්ගේත් ප්‍රඥාවට බාධාවක් සිද්ධ වෙන්නේ. තමන්ගේත් ගුණධර්ම පිරිහීමක් සිද්ධ වෙන්නේ. ඒ වගේම අනුන්ටත් මේකෙන් හානියක් සිද්ධ වෙන්නේ කියලා දන්නාර දැන් ඒ අකුසල විතරක්යන්ගේ තියෙන ආදීනව ටික තේරුම් ගත්තා. තේරුම් අරගෙන දැන් ඒ වෙනුවට ඒක ප්‍රතිෂ්ඨාපනය කරනවා මේ පැත්තකින්. නෙක්ඛම්ම විතර්ක වලින්, අව්‍යාපාද විතර්ක වලින්, අවිහිංසා විතර්ක වලින් මේ විතර්ක ටික ප්‍රතිෂ්ඨාපනය කළා. ඒ ඒක උපක්‍රමයක්. දැන් මේක ප්‍රතිෂ්ඨාපනය කළ දැන් මේක දැන් ඔන්න මතුවෙන්නේ නෙක්ඛම්ම විතර්කමයි. දැන් ඔන්න මතුවෙන්නේ අවිහිංසා විතර්කමයි. දැන් ඔන්න මතුවෙන්නේ මේ අව්‍යාපාද විතර්කමයි. හැබැයි ඒවත් විතර්ක. දැන් බුදුහාමුදුරෝ දැන් බුදුහාමුදුරෝ කියනවා, බුදුරයන් වහන්සේම කියනවා, මහණෙනි ඊට පස්සේ මට තේරුණා හැබැයි මේකමත් හිත හිතා ඉන්න ගියාම මහම වෙහසක්. හරිම වෙහසයි. කායෝ කිලමෙය්‍ය චිත්තං ඌහඤ්ඤති ඔන්න ඔය වගේ වචන වලින් කියනවා. ඒ කියන්නේ කායික වශයෙන් වෙහසක් දැනුණා, මනස බොහෝම මේ විසිරෙන්න පටන් ගත්තා, සමාධිය අඩපණ වෙන්න පටන් ගත්තා. පස්සේ මම ඒකත් අයින් කළා. ඒ වෙනුවට මම මේ හිත ඇතුළතම පවත්වගෙන ඉන්න ගතියක්, ඇතුළතම නිකන් නතර කරගෙන වගේ ඉන්න ගතියක්, කය තුලම පවත්වන ගතියක් තමයි ආවේ කියලා අර විතර්ක සමනේ පැත්තක් අන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට හඳුනා ගන්නවා. ඉතින් ඒ වගේ අර දැන් අර කලිනුත් කිව්ව වගේ දැන් අර මේ දැන් අපි බොහොම බොර වෙලා තියෙන, දූෂිත වෙලා තියෙන ජලයකට මොනවා හරි රසායන ද්‍රව්‍යයක් දාලා මේක පිරිසුදු කරන්න පුළුවන් යම් පමණකට. හැබැයි මේකත් අලුතෙන් දාපු දෙයක්නේ. හැබැයි මේකත් පස්සෙ තින් වෙන උපක්‍රමකින් අයින් කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි. ඒ නිසා අපි මේ දාන ධර්ම විතර්ක වෙන්න පුළුවන්, නෙක්ඛම්ම විතර්ක වෙන්න පුළුවන්, අව්‍යාපාද විතර්ක වෙන්න පුළුවන්, අවිහිංසා විතර්ක වෙන්න පුළුවන්. හැබැයි ඒ මට්ටමේට ඒක අහනවා. තාම අපේ තුල ඊට වඩා සූක්ෂම මට්ටමක් දිනුනලා නැති නිසා. හැබැයි යම් මට්ටමකදී මේ ඊට වඩා ගැඹුරක්, ඊට වඩා සියුම් දහමක් දිනුනාට පස්සේ මේකත් අත්හැරලා දාන්න වෙනවා.
අනිවාර්යයෙන්.
සල්සාන් නැද ඒක තමයි කාර්ය කරන කොටක්. ශානා කය ගැන හිතලා හිටියොත්. එතරම් ඉතින් ඒක තමයි ඔය දැන් අසුභ භවනාදී මේ යන්නේ. දැන් රාගේ මතුවෙච්ච වෙලාවක අසුභයම් මෙනෙහි කරනවා. ඉතින් ඒක තියෙන්නේ අර වගේ ක්‍රමයක්. මේ කාම විතර්කේ, නෙක්ඛම් විතර්කයකින් නැත්නම් අසුභ විතර්කයකින් ප්‍රතිශාපනය කරනවා. හැබැයි ඉතින් මේක නෙමෙයි මේ සම්පූර්ණ විසඳුම. පස්සේ ඉතින් මේකත් අයින් කළා. මේකෙත් තියෙන මේ අපිම හදපු ගතිය, අපිම සංස්කරණය ගතිය කරපු ගතිය ඒවත් අයින් කළා. සෑහෙන ඉතින් ඊට වඩා සූක්ෂම මට්ටමකට ගන්න වෙනවා. ඒ කායේ කායනුපස්සේ විහෙරති කියලා කියන එකේ එක එක මට්ටම් කියන්න වෙන්නේ. දැන් අපි හිතමු කාම විතර්කයක් විස්පතු වෙන ලාවේදී කොටස් 32 මෙනෙහි කළා, පිළිකුලක් වඩලා නිකන් ඒ රාගේ සංසිඳවා ගන්නවා කියන එකත් කයටම ටිකක් අයිති කියලා කියන්න පුළුවන්. හැබැයි ඊට වඩා සූක්ෂම මට්ටම් ඒකේ පෙන්නනවා. ඒ කියන්නේ ඊට පස්සේ සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. ඒ මට්ටම් ඊට වඩා එහා ගිය මට්ටමක් නේ. ඒ නිසා අපි අර මේ අපේ තියෙන මට්ටම අනුව එතනින් අපි විසඳුම් ගන්නවා. හැබැයි ඊළඟ මට්ටම වලට යන්න වෙනවා. ඒ කියන්නේ ඕලාරික මට්ටමක් දුරු කරගන්න ඊට වඩා සියුම් මට්ටමක් පාවිච්චි කරනවා. ඒ සියුම් මට්ටමට වඩා උඩහට එන්න ඊටත් වඩා සියුම් මට්ටමක් පාවිච්චි කරනවා. ඒ වගේ අර සියුම් ක්‍රමානුකූලව සියුම් භාවයට යන ගමනක් තමයි
තියෙන්නේ. ඔව්.
නමුත් ඉතින් එහාට දැන් පවතින ස්වභාවය අවබෝධ කරගන්න නම් හිත ඒ මට්ටමට දැන් අපි චිත්ත ඒකාග්‍රතාවයකින් කරන්නේ ප්‍රඥාවට උපකාරයක් වෙනවා.
හරි.
ඒකෝ ප්‍රඥාව යම් කිසි මට්ටමකින් ඇත්ත සත්‍ය අවබෝධ කරගන්න හිත එතන සුදුසුයි කියලා තේරුම් ගන්න ඕනසන්නේ.
ඒක තමයි. හිත එතෙන්ට සුදුසුයි කියලා තේරුම් ගන්නවට වඩා හිත ඒ කියන්නේ හිතටම ඒ එකඟ වෙච්ච මනසටම මේ තමන්ගේ ඒ ලැබෙන අත්දැකීම් ටික විශ්ලේෂණය කරන්න දෙන්න වෙනවා. ඒ අත්දැකීම් ටික යාට කාලාන්තරයක් තිස්සේ නිරීක්ෂණය කරන්න සිද්ධ වෙනවා. ඒ නිරීක්ෂණය කරද්දී ඒ නිරීක්ෂණය හරහා තමයි ප්‍රඥාව කවදි වෙන්න ගන්නෙ. දැන් ඔයා හිතන්න ඔයාට මොකක් හරි මේ ලේ සාම්පල් එකක් දෙනවා. ලේ සාම්පල් එකක් දීලා ඔයාට දැන් මේකේ තියෙන විස බීජ හඳුනා ගන්න කියනවා. එයාට වෙනවනේ මේ ලේ සාම්පල් එක අරගෙන අන්වීෂයකට දාලා හොල්ලන්නේ නැතුව සෑහෙන කාලයක් තිස්සේ මේක බොහොම පරිස්සමෙන් පරීක්ෂා කරලා බලන්න වෙනවනේ මේකේ තියෙන තොරතුරු ටික හෙලි කරගන්න. අන්න ඒ වගේ තමයි. නැත්තම් අපිට නිකම් බැලුවාම තියෙන මේ පිරිසුදු ලේ ටිකක් කියලා නේද අපිට හිතෙන්නේ. අන්න ඒ වගේ තමයි. ඉතින් මෙතෙන්දිත් අපිට මේ අපේ මේ ලබන අත්දැකීම් ටික වේදනාවන් වෙන්න පුළුවන් සංඥාවන් මේ ඔක්කොම ටික අපි මගේ කරගෙන ඇත්ත කරගෙන දේවල් කරගෙන දෙයක් කරගෙන තියනවා කියලා හිතාගෙන තමයි අපි ඉන්නේ. ඒ අත්දැකීම් ටිකම බොහොම පරිස්සමෙන් අපිට නිරීක්ෂණය කරන්න සිද්ධ වෙනවා. ඒ ටිකම හොඳට පරීක්ෂා කරලා බලන බැලීමේදී තමයි ඉතින් එක අතින් ආර්ය පරිශ්‍රණයක් තමයි. ඒ පරිශ්‍රණයේදී තමයි අපිට මේ අපි හිතාගත්ත දේවල් කොයි තරම් දුරට සත්‍යද කියලා තේරෙන්න ගන්න.
අපි කවදාවත් නැතම නැති කෙනෙක් අපිට හම් වෙනවා.
හරි.
ඊටසෙලා දැන් අපි හිතනවා මෙයා හොඳ කෙනෙක් කියලා. අපි අපේ සිතුවිලිෙන් මෙයාව
මනිනා
ඊට පස්සේ ඇත්තෙක් අපි හිතවත් වෙනවා.
හරි.
ඊට පස්සේ කාලයක් යද්දී මෙයාගේ ඇත්ත
තේරෙන්න
ගන්නවා. හරි.
හරි.
එතකොට අපි එයාව එතන රිජෙක්ට් කරනවා වගේ සිද්ධියක්
වෙන්න පුළුවන්. ඒක තමයි. ඒ කියන්නේ අපිට කියන්නේ අපි මෙතෙක් හොඳයි තියනවා නිත්‍යයි සුබයි සුඛයි කියලා අපේ ඒ මට්ටමට දාගත්ත දේම අපි හොඳට ටිකක් හිතේ එකලසක් හදාගෙන මේ එහාට මෙහාට යන්න නොදී අන්වීක්ෂණිකන් හෙල්ලෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා වගේ අපි නිකන් බොහොම නිකන් ගාන්න මේ පරිසරය සකස් කරගෙන මේක කාලාන්තරයක් තිස්සේ හොඳට නැවත නැවත නිරීක්ෂණය කරනවා. නැවත නැවත නිරීක්ෂණය හරහා තමයි එයාගේ යථා ස්වභාවය හෙලි කරන්නේ. දැන් දැනට අපිට වෙන්නේ මෙයාගේ යථා ස්වභාවයක් දකින්නේ නැහැ අපි. දැනට අපි කාමච්ඡන්දෙට මුලා වෙලා මෙයා පොඩ්ඩක් එහා පැත්ත බලනකොට අපි වෙන කෙනෙක් ගාවට යනවා. මෙයා පොඩ්ඩක් එහා පැත්ත බලනකොට අපි තව කෙනෙක් ගාවට යනවා. ඉතින් මේ විදිහට අර අරමුණෙන් අරමුණට පැන පැන යන ගතියක් තමයි තියෙන්නේ. එක අරමුණක සම්පූර්ණම මේ චිත්‍රය දකින්න අපි කැමති නැහැ. අපි මේ අරමුණ බොඳ වෙනකොට තව අරමුණකට පයින්නවා. මේක බොඳ වෙනකොට තව එකකට පයින්නවා. මෙහෙම අරමුණෙන් අරමුණට පැන පැන යන ගමනක් අපේ හිතේ හුරු වෙලා තියෙන්නේ. දැන් භාවනාවදි කරන්නේ එහෙම කරන්න දෙන්නේ නැතුව මූ හිර කරනවා නිකන් එක කාර. මෙන්න මේකම බලපං. මේකම නැවත නැවත බලනවා. නැවත නැවතම බලනකොට තමයි මෙන්න මේකෙම වේදනාවක් ඉතල බලන්න. වේදනාවම නැවත නැවත බලන්න දෙනවා. රූපයක් අරගෙන රූපයම නැවත නැවත බලන්න දෙනවා. හිතේ හටගන්න මාක්කරේ රාග ද්වේෂ මෝහ මොනහසිතුවිලි තියෙනවා නම් ඒකම නැවත නැවත බලන්න දෙනවා. ඔන්න ඒ වගේ අතර නැවත නැවත මේක පෙන්눔 කිරීම හරහා පෙන්වා දීම හරහා ඇතුලේ තමයි ප්‍රඥාවක් අවදි වෙන්න ගන්නෙ. හොඳයි. එහෙනම් මම හිතනවා අද අපි සෑහෙන ලාවස. ඔව්.
ආනාපාන සතියේදී මේ අරමුණ ගෙවි යනවා කියන එකද එතකොට විදර්ශනාවකට
නෑ එහෙම කියන්න බෑ. ආනාපාන සතියේදී ඒ කියන්නේ විදර්ශනාවට හැරීම කියන එක එක මට්ටම් වලදී කියනවා. කියන්නේ ඒ අරමුණ ගෙවි යාම හරහා ඊළඟට කයේ මතුවෙන්න පුළුවන් නිකම් වෙන වෙන ප්‍රීති ස්වභාවයන්, වේදනා ස්වභාවයන්. ඒවා ඒ වශයෙන් දකින්න ඕනේ. කියන්නේ ඔයාට මේක මගේ ප්‍රීතියක් මේක නම් හරිම හොඳයි. මේ තව ටිකක් ඉන්න ඕනේ කියලා එහෙම දකින්න මට්ටමක් තියෙනවා නම් තාම හරි දෘෂ්ටි කෝණයක් නෑ. මේ මතුවලා තියෙන එකත් මේ හේතුන් නිසා හටගත්ත වේදනාවක්, මේකත් මේ ඇතිලා යන ස්වභාවයක්, මේකත් නැතිලා යන ස්වභාවයක්, මේක හටගන්නේ කොහොමද කියලා අර මේක දිහා නිකන් යෝනිසෝ මානසිකාරයකින් දකින ගතියක් තමයි හදන්න තියෙන්නේ. ඊට ආනාපානෙම සියුම් වෙලා යනකොට ඔන්න හිතේ වෙන වෙන චේතනා ස්වභාවයන් පහළ වෙනවා. රාගයක් එන්න පුළුවන්, ද්වේෂයක් එන්න පුළුවන්, නිකන් ඒ වගේ දේවල්. ඒතර ඒකෙනුත් අපි මේක මගේ දෙයක් කරගන්න තු මේක හුදු රාග ස්වභාවයක්, මේක හුදු ද්වේෂ ස්වභාවයක් කියලා ඒකේ ඒ මට්ටම් ටික දකින ගතියක්. ඒ වගේ හදන්න වෙනවා. ඉතින් අන්න ඒ වගේ ආනාපාන සතිය හරහාම යනවත් යන්න පුළුවන්. හැබැයි ඒ අපි ඒ අරමුණක් වශයෙන් දකින ගතියක්. නැත්තම් ඒක මගේ කරගන්න නැතුව ඒක හුදු හේතුඵල ධමකින් සකස් වෙච්ච ස්වභාවයක් දකින ගතියක්ට එන්න වෙනවා.
මේක සම්මතර හරියට රුපියල් 5000ක් අපිට මාර්ග කරනවා වුණා නම් රුපියල් රුපියලකට එන්න ඒක එකපාරට ගියදන්නේ මාර්ග කරන්න නැහැ.
එහෙම
තමයි කියන්න වෙන්නේ. දැන් 5000 කොලේ තිනකන් අපිට තේරෙන්නේ නැහැනේ මේකේ 5000ක් තියෙනවා කියලා නේද?
5000
තනි කොලයක් තියෙනවා.
අච්චර ගොඩක් තියෙනවා කියලා තේරෙන්නේ නැහැ.
තනි කොලයක්
තියෙනවා.
තනි කොලයක් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි දැන් අතරම අපි දකින අරමුණේ උනත් අපි මුලදී හිතන්නේ මේක තනි අරමුණක් කියලා. මේක ඔන්න විනාඩි ගානකට කලින් පටන් ගත්ත ඔන්න තාමත් තියෙනවා. තව ඉස්සරහදී නැතිලා යයි. කියලා අපි ලොකු මේ ලයිෆ් ටයිම් එකක් දෙනවා. ලොකු ජීවන කාල පරිච්ඡේදයක් දෙනවා මේකට. නමුත් ඒච්චර දිග කාල පරිච්ඡේදවල නැහැ මේවට. අපේ හිත හොඳට සියුම් වේගෙන එනකොට තමයි තේරෙන්න ගන්න මේකේ තියෙන බොහොම ෂණ මාත්‍ර ජීවන කාලයක් මේකට තියෙන්නේ. ඒ වගේ මට්ටමේ තමයි අර බොහොම ෂණික මරණයක් බොහොම සියුම් ඇතිලා නැති වෙන ස්වභාවයක් හඳුන ගන්න හැකියාවක් එන්නේ. හොඳයි. එහෙනම් අපි ටිකක් අද කතා කළා. අද තවත් පොඩ්ඩක් අර තවත් වැඩසටහනක් තියෙනවා. තේනම් අපි අද බොහොම එකතු වෙලා සාකච්ඡා කරපු මේ ධර්ම සාකච්ඡාවේදී ජනිත වූ යම් කුසලයක් තියෙනවා නම් අපි දෙවියන් ඥාතීන් සමග බෙදා හදාගමු. අපි එත්තවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පති.